ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා, ඔබතුමාට විනාඩි 13ක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, අද දින විශේෂයෙන් ඉදම් පාර්ලිමේන්තු කටයුතු, ඒ වගේම කම්කරු සමාජ සාධන අමාත්‍යංශවල වැශේෂ සාකච්ඡාවට පත්වෙන අවස්ථාවේදී එක්තරා විදිහකට බලනකොට මුළු රටම ආවරණය වෙන විවාදයක් අමාත්‍යංශ බව සඳහන් කරන්න කැමති. එක පැත්තකින් ලක්ෂ සංඛ්‍යාත මේ රටේ වැඩ කරන ජනතාව, අනෙක් පැත්තෙන් ලක්ෂ සංඛ්‍යාත අපේ රටේ භූමිය ප්‍රයෝජනයට ගෙන රට ජීවත් කරවීම සඳහා නේවාසික වූ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය. මම ඇමතුමාගේ කතාවට සවන් දුන්නා. අපි දන්නවා ඉතාම දක්ෂ අමාත්‍යවරයෙක් ඇටේට ගානත කරුණාතිලක අමාත්‍යතුමා විවිධ ප්‍රශ්නවලදී සැනිවිරත් ඇමතුමා කියන බොහොම සාධාරණ ඇමතිතුමෙක් කියලා මම දක්ෂකමට විශේෂයෙන් තුතිපද. අපිත් එක්ක මොන ප්‍රශ්න තිබුණත් විපක්ෂය එක්ක සාකච්ඡා කළා. හැමම කරුණු විසඳාගෙන පාර්ලිමේන්තු කටයුතු වලදී කටයුතු කිරීමේ අත්දැකීම් සම්භාරය, ඒ වගේම මන්ත්‍රීතුමන්ලා දේශපාලන පක්ෂභේදයෙන් තොරව ඉදිරිපත් කරන මහජන ප්‍රශ්න සලකා බලා කටයුතු කිරීමට පුළුවන් වීම අපි අගය කරනවා. ඒ වගේම මම විශේෂයෙන් ඔබතුමා සඳහන් කරන නිසා අවිසාවෙල්ල වල ප්‍රදේශයේ ගංවතුරට ගොදුරු වෙච්චි වතුකරයේ ජනතාවටගේ ඉඩම් ප්‍රශ්නය ඔබතුමා නියෝගයක් දීලත් තවම හරියාකාර විසඳුමකට ආපු නැති බව කණගාටුවෙන් සඳහන් කරන්නට ඕනේ. වතුකරයේ ජනතාවට විවිධ ජයග්‍රහණ ලබා දීමට ආණ්ඩුව ප්‍රකාශ කරත් ඔබතුමා වැනි ඇමතිවරයෙක් දෙන නියෝගය පවා තාම හරියාකාර ඉඩම් තිබෙනවා. ඇස් දෙකට පේන තැන ඉඩම් තියෙනවා. නමුත් ඒ අසරණ ගංවතුරට ගොදුරු වෙච්චි පවුල් වල ප්‍රශ්නේ තාම විසඳිලා නැහැ. ඒ වගේම ඉතාම වැදගත් ඔබතුමා සඳහන් කරා LRC1 ගැන අකර දහස් ගණන් LRC1 බහරේ තිබෙන දේපොළ පළදායි සංවර්ධනයකට යෙදවීම සඳහා වූ උත්සාහය ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක්. කුමන ආකාරයේ හෝ පළදායි සංවර්ධනයකට යොදා ගන්නට ඕන. අද අපි පිටරටින් ගේන අපේ රටේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන අංගයක් තමයි ලංකාවේ නිෂ්පාදනය කළ හැකි ආහාර භෝග අපි පිටරටින් ගේනවා. මේක තමයි අර්බුදයේ එක කොටසක්. අපි අපනයනය කරන බොහෝග වලින් උපයන මුදලට වඩා දෙගුණයක් පිටරටින් ගේනවා. දැන් ඒ ගැන රජයක් ඇටේට 4 අවුරුද්දකදී ගත හැකි ක්‍රියාමාර්ගයන් ගැනීම අපොසත් වෙලා තිබෙනවා. දැන්වත් කල්පනා කරනම නම් ඉතාම වැදගත්. ඒ වගේම පාරිසික කාලගුණික හානිය මේ බරපතල ප්‍රශ්නයක් බවත් ශ්‍රී ලංකාව මුහුණ දෙන රටක් බවටත් ප්‍රකාශ වී තිබෙන වෙලාවකදී ඒ පිළිබඳවද ඉඩම් අමාත්‍යංශයේ ගන්නා වූ තීරණවලදී පාරිසරික අමාත්‍යංශයේ ගන්නා වූ තීරණයේදී ඒ වගේම මේ බරපතල ප්‍රශ්නය ගැන දක්වන ක්‍රියා මාර්ගය මං හිතන්නේ අන්‍යෝන්‍ය සහයෝගයේ ඉතාම වැදගත් වෙනවා. අනිත් කාරණය උතුරු කොරේ ජනතාවගේ ඉඩම් නිදහස් කර ගැනීමේ ප්‍රශ්නය හැමදාම පාර්ලිමේන්තුවේ උතුරු කොරේ මන්ත්‍රීතුමන්ලා ඉදිරිපත් කරනවා. නමුත් මේ ප්‍රශ්නය තවම හමාර වෙලා නැහැ. කෙලින්ම මේ දෙපාර්තමේන්තුවට සම්බන්ධ නොවුණද ඉඩම් පිළිබඳ කරු අමාත්‍යතුමා හැටියට එම කටයුතු වල ඉක්මන් කිරීමේ ක්‍රියාමාර්ගයේ මත මේ ප්‍රශ්න ජාත්‍යන්තර වේදිකාවලට ගමන් කිරීමෙන් වළක්ව ගන්නට පුළුවන්කම ඇති වෙන්නේ එලෙස කටයුතු කර පමණයි. ඒ නිසා මා අවධානය යොමු කරනවා ඒ ප්‍රශ්නයන් ගැන යොමු කරන්නට කියලා. අනිත් ප්‍රශ්නය අපේ රටේ පාර්ලිමේන්තු අමාත්‍යංශයේ හැටියටත් ඔබතුමාගේ අමාත්‍යංශය හා අපිත් අතර තිබෙන සම්බන්ධය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට වැඩි දියුණු කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ ඔබ දක්වා තිබෙන උනන්දුව ඉදිරියට ගෙන යාමට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන සමහර ප්‍රශ්න තාම අමාත්‍යංශයේ පවතිනවා. අමාත්‍ය මණ්ඩලයට ගිහිල්ලා නැහැ. කථානායකතුමත් ඔබත් අපිත් සාකච්ඡා කරනවා. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ නිසා ඒවා ගැන හිටපු මන්ත්‍රීතුමන්ලගේ ප්‍රශ්න ගැන ඉන්න මන්ත්‍රීතුමන්ලගේ ප්‍රශ්න ගැන මේ ගැන වඩා ක්‍රියාකාරීව මැදිහත් වීම විසඳුම් මාර්ගයට ඇතුළු. මම පසුගිය සැරේ මේ ප්‍රශ්නයෙන් ගත්තේ නිසා මම සම්පූර්ණ කාලෙ ගන්නේ නෑ. නමුත් මම ඉතාම ඕනෑකමින් කියන්නට ඕනේ, නියෝජ කතානායකතුමනි, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ වැටුප් අවප්‍රමාණය වීමෙන් වූ වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධව මම ඉදිරිපත් කරපු ලේඛනය මම කියවන්න වේලාව ගන්නේ නෑ, ඔබතුමා වේලාව දෙන්නේ නෑ. නමුත් එබැවින් ඉහත සඳහන් ආකාරයෙන් සිදුවීම විෂමතාවයන් ඔවුන්ට හිමි අයිතිය ඉවත් කර ගැනීම සඳහා 2016/1 සිට පාර්ලිමේන්තු සේවයේ ඒ සිට එන් දක්වා වූ වැටුප් කාණ්ඩ පාද සඳහන් වැටුප් පරිමාණවල පිහිටුවීමට කටයුතු කරන මෙන් කරන ලද ඉල්ලීම මම ඒ වැටුප් කාණ්ඩය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉදිරිපත් කර තිබෙන මේ යළිත් ඉදිරිපත් කරන හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කණික. කිසිම හිතුවක්කාර තීරණයක් කනගාටුයි. පාර්ලිමේන්තු ලේකම්තුම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡාවෙන් අවස්ථාවේදී මගේ කතාවේද ඉදිරිපත් කරපු කරුණු හැන්සාඩ්ගෙන් ඉවත් කරන්න කියලා අපේ පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට නියෝග කරලා තියෙනවා. කනගාටුයි. මේ පාර්ලිමේන්තුව පවත්වන්නේ ආණ්ඩුවයි විපක්ෂයයි සියල්ල. කවුරු හරි මම ඔබතුමා කවදාවත් ඔබතුමා හැම නියෝගයක් කරන්නේ නැහැ. පරීක්ෂණයක් කරන්න මම සාක්කි දෙන්න ලෑස්ති. කවදාවත් මම සාක්කි දෙන්න පරීක්ෂණයක් ඉල්ලලක් නැහැ. ඔබතුමාලා නොමග යව නිලධාරීන් හිතනවා අපේ කටවහන්න පුළුවන් කියලා. එහෙම කටවහන්න බෑ. අපි කවුරුත් වෙනුවෙන් කතා කරන්නේ. අපි කාරුත් වෙනුවෙන් අපිට පක්ෂයක් දේශපාලනයක් නෑ, අයිතිවාසිකම් වෙනුවෙන්. කම්කරු ඇමතිතුමාගේ අමාත්‍යංශ යටතේ ගමන් කරද්දී ලොකුගේ ඇමතිතුමත් සඳහන් කරා දේශපාලන කාරණා මත අද අපේ සේවකයන් වෘත්ති සම්ති නායකයන් මාරු කරන පිළිගන්න. දැන් මේක නාගරික සංවර්ධන අධිකාරී නිවාස අධිකාරී ඒ වාගේම ඉඩංගොඩි කිරීමේ සංස්ථාවේ සහ විවිධ ආයතනවල සිදුවෙනවා. පැමිණිල් අක්‍රම කම්කරු කොමසාරිස්තුමා තීන්දුවක් දුන්නාම ඒ තීන්දුව ක්‍රියාත්මක නොකරන සංස්ථා මණ්ඩල ඉන්නවා. ඉතින් අපි කම්කරු ඇමතිතුමාගෙන් ඉල්ලන්නේ එහෙම හිතුවක්කාර නොවී මේ රටේ කම්කරු සුහදතාවයේ සේවා ස්වාමි සුහදතාවයේ මතයි ආර්ථිකයක වැඩි දියුණු වෙන්නේ. ඒ සුහදතාවේ ආරක්ෂා කර ගැනීමට බැරි වුණොත් එය නිෂ්පාදනයට හා රටේ ආදායමට බලපානු. ඒ වගේම කලකිරීමට භාජනය වෙනවා. සේවක කලකිරීම තරම් නරක දෙයක් තවත් නැහැ කියන දේ මම ඔබතුමාට අමුතින් කියන්න ඕනේ නැහැ. ඔබතුමාට මේක තේරෙනවා. නමුත් මේ ක්‍රියාත්මක නොකරන අංශ සඳහා බලය තියෙනවා කම්කරු කොමසාරිස්තුමාට හා ඇමතිතුමාට. නීති ක්‍රියාත්මක කිරීමේ අංශය ක්‍රියාත්මක කරවීම සඳහා මැදිහත් වීමයි අත්‍යවශ්‍ය. නිදහස් වෙළඳ කලාපේ පසුගිය දවසේ කම්කරු කොමසාරිස්තුමා දුන්නා වූ තීන්දුවක් පිළි නොගෙන ආකාරය කටයුතු කරන්න සේවකයන් ඒ වෘත්ති සමිති නායකයන්ගෙන් පිළිගන්න ක්‍රියාවලිය අද දක්වා විසඳ ගන්නට බැරි වී තිබෙනවා. මේ කාරණාව මම විස්තරාත්මක කියන්න හදන්නේ. නමුත් මේ වගේ වැදගත් කරුණු ඉදිරියේ අපේ රටේ සේවක ප්‍රශ්න අවසානයේදී අයෙල්ලෝ දක්වා ගමන් කරනවා. අයෝල්ලෝ පැමිණිල්ලක් බවට නිදහස් වෙළඳ කලාප සේවක සංගමේ මේ ප්‍රශ්නය ගිනිච්චා. ඒ වගේම යුරෝපා පොදු වෙළඳ හවුලට EU එකට ගිනිච්චා. මේවා අපේ රටට හයිදකර තත්ත්වයට පරිවර්තනය කර ගැනීම වලක්වීමේ කාර්යභාරය තිබෙන්නේ කම්කරු කොමසාරිස්තුමා හා නිලධාරීන් ඒ කටයුතු වලදී ගන්නා වූ අපක්ෂපාත තීරණය නීත්‍යානුකූල ඉදිරියට ගෙන යන්න ඒ දෙපාර්තමේන්තුවට හැකි වුණොත් පමණයි. එසේ නොහැකි වුණොත් ඒ ප්‍රශ්නයන් අපට රටේ විවිධ ශ්‍රේෂ්ඨ හා ජාත්‍යන්තර මට්ටමේ අවාසිදායක තත්ත්වයකට පත්වෙනවා. තවත් කාරණාවක් තමයි දැන් ඉදිරිපත් වී තිබෙන ප්‍රශ්න අතරට මම ඇමතිතුමාට ඉදිරිපත් කරන්න කැමති සේවා ස්ථාවර භාවය. අනියම් කොටස් තාවකාලික ආදී වර්ග රාශියක් තිබෙනවා. දැන් මේක මේ විදිහට ගමන් කිරීමේදී සේවා අයිතිවාසිකම් සේවා සුරක්ෂිත භාවය අවසානයේදී සේවකයන් විශ්‍රාම යනකොට අයිතියක් නැති විශ්‍රාමිකයන් බවට පත්වෙන ගැටලුව විසඳීම සඳහා ජාතික මට්ටමෙන් හෝ පාර්ලිමේන්තුවේ ඉහළ සුමිසේක ශ්‍රේෂ්ඨ තේරීම්කාරක සභාවක් මඟින් කටයුතු කිරීමේ අවස්ථාව සඳහා ඇමතිතුමා මැදිහත් වෙනවා නම් මං හිතන්නේ ඉතාම වැදගත්. මොකද අයවැය ලේඛනෙත් කියනවා කම්කරු නීති රාශියක් අහෝසි කරනවා කියලා. මුදල් ඇමතිතුමා විවෘත චෙක් පොතක් අපෙන් ඉල්ලන්නේ. අපි දෙන්න ලෑස්ති නෑ. විවෘත චෙක් පොතක් කුමක්ද අයවැය ලේඛනෙන් යෝජනා කරන කම්කරු අයිතිවාසිකම් වෙනස් කරන නීති මාලාව කියලා රටට ප්‍රකාශ කරන්න. ඇමතිතුමා දන්නේ නැතුව ඇති. මුදල් ඇමතිතුමාගේ හිතේ තියෙන මොන නීති අවශ්‍ය කළද? මේවා අවුරුදු ගණනාවක් සේවකයන් හා ස්වාමීන් අතර ජයග්‍රහණ පරාජයන් හා හවුල් කිවිසුම් කේවල් කිරීම හරහා ආපු සේවකයන්ගේ සුභසිද්ධිය හා ආයතනවල සුභසිද්ධිය සඳහා වූ ක්‍රියා දහමේ කොටස්. ඒ නිසා හිතුවක්කාර ලෙස කම්කරු නීති අහෝසි කරන්නට පුළුවන්කමක් නොමැති බව මුදල් ඇමතිතුමාට මුදල් ඇමතිතුමාගේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න උත්සාහයක් තිබෙනවා නම් ඒ වළක්වන ලෙස අද අපි කම්කරු අමාත්‍යංශයෙන් ඉල්ලනවා. මම අවසාන වශයෙන් සඳහන් කරන්න කැමති ත්‍රස්තවාදයේ වැළක්වීමේ පනත යටතේ වෘත්තීය සමිති ඇතුළත් කර තිබෙනවා. කිසිම සම්බන්ධයක් නැති පනතක් දැන් ඉදිරිපත් කරලා ඒ පනත ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයකට යම් යම් වගන්ති යම් පත් කළා. නමුත් මේ පනත මගේ මිත්‍ර මගේ සභාපති මහන්ත දිසානායක මහත්තුමාගේ කොමිටියේ මමත් සමාජිකයෙක්. මම මේ කියන්නේ ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕනේ ප්‍රශ්නයක්. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සාමකාමී ඉල්ලීම් සාමකාලමී උද්ඝෝෂණ ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන්න නීතියක් ගේනවා නම් මං හිතන්නේ අයියලෝ එක මේකට ඉඩ දෙයි කියලා. දැනටමත් UN රැපටිය මේක ප්‍රතික්ෂේප කරලා
දෙනවා.
EU එක මේක ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ලංකාවේ වෘත්තීය සමිති කලබලයකට පත් වෙලා තිනවා. ඒ නිසා මේ පනතේ මේ මර්ධනකාරී පනතක් තමයි ත්‍රස්තවාදී වැළක්වීම පනත කියන්නේ. ඒ මර්ධනය සඳහා ගේන පනතක්. ඒ පනතෙත් වෘත්තීය සමිති හා වැඩ කරන ජනතාවගේ සාමකාමී දිනාගත් අයිතිවාසිකම් නීති විරෝධී කොට ත්‍රස්තවාදීන් ලෙස පත්කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගයන් ඉවත් කිරීමට ප්‍රතිඥාවක් ප්‍රකාශ කරන ලෙස ගරු කම්කරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටමින් අද දින මෙම අවස්ථාවේදී මේ වේලාව ලබා දීම ගැන තව බොහෝ කරුණු තිබුණද කම්කරු දෙපාර්තමේන්තුව කම්කරු අමාත්‍යංශයේ අවසාන ඉල්ලීම මම කරන්නේ විනිශ්චය සඳහා කම්කරු විනිශ්චය සභාවලින් වෘත්තීය සමිති නායකයන් හා වෘත්තීය සමිතියකට කම්කරු විනිශ්චය සභාවේ ඉදිරිපත් වෙන්න තිබෙන අයිතිය මුල සිට තිබුණු දෙයක්. ඒට නම් අත තියන්න ඉඩ දෙන්න එපා. දැන් කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ අය වයින් කළා. අර කළු පටි දාගත්ත නීතිඥන්ට පමණක් කම්කරු සාවි සීමා කරන්න. එහෙම කරන්න එපා. මම කම්කරු නියම පෙරක මම නීතිඥවරුන්ට විරුද්ධ නැහැ. නමුත් ඊට වඩා දක්ෂ කම්කරු වෘත්තීය සමිති නායකයෝ ඉන්නවා. එයට ඉදිරිපත් වෙලා ඒ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම. ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු සභානායකතුමා.
අද වෙනුවෙන් කෙටි පැහැදිලි කිරීමක් උතුරු කොරේ ඉඩම් බෙදීම සම්බන්ධයෙන් එතුමා සඳහන් කෙරුවා. මම එතුමාට මතක් කරන්න කැමතියි අනිද්දා 20 වෙනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ඉදිරිපත් වෙන යෝජනාවේ උතුරු කොරේ ඉඩම් උදාහැරීම ප්‍රශංසාවට ලක් කරලා
තියෙනවා.
We have been praised in the human rights resolution which is coming on the 20th. Sri Lankan government has been complimented for releasing the land in the north.
බොහොම ස්තුතියි. ගරු රවීන්ද්‍ර සමර ඇමතිතුමා ඔබතුමාගේ කාලයෙන් විනාඩි 10ක් උදේවරු ගන්නවා කියලා කිව්වා. ඊට පෙර ගරු මයන්ත දිසානායක මන්ත්‍රීතුමාට මම මූලාසනයට පැමිණ ආරාධනා කරනවා.
ගරු
සභාපතිතුමා
මම මේ අවස්ථාවේදී අමාත්‍යාංශයේ වෙනුවෙන්
40
වචන ස්වල්පයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඉල්ලීමක් කරනවා අපේ සංවිධායකතුමාගෙන් හවස් වරුවට මට අවශ්‍ය වුණොත් තව ටික වේලාවක් ඔබතුමත් හවස් වරුවේ ප්‍රශ්න වලට පිළිතුරු දෙයි. මමත් ඉන්නවා ඒ වෙලාවේ. ඒ ගැනත් පොඩ්ඩක් සලකා බලන්න ඉතේ කියලා ඉල්ලීමක් මම මේ අවස්ථාවේදී කරනවා. ප්‍රශ්න කීපයක් මතුවුණා. මං හිතන්නේ ඒක මං සවස්වරුවට ඒ සඳහා අවස්ථාව ලබා ගන්නවා. ගරු සභාපතිතුමනි, ශ්‍රී ලංකාවේ සමස්ත වැඩ කරන ජනතාව මිලියන 8කට වඩා මදක් වැඩි ප්‍රමාණයක්. මේන් මිලියනයකට පමණ ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් ලබන රාජ්‍ය සේවකයන් හැටියට සිටිනවා. මිලියන 3කට වැඩි ප්‍රමාණයක් වැටුප් හෝ වේතන ලබන පෞද්ගලික අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් බව කවුරුත් දන්නවා. ඉතිරි කොටස තමන්ගේම රැකියාවක් කරන අයගෙන් ස්වයං සේවා නියුක්තිකයන් හා පවුලේ ශ්‍රමිකයන්ගෙන් සමන්විත බව මම මතක් කරන්නට ඕන. ඒ අනුව කම්කරු අමාත්‍යාංශයේ ඍජුවම මිලියන 3කට වඩා වැඩි ප්‍රමාණයකට සේවා සපයන ආයතනයක්. මේ රටේ පෞද්ගලික අංශයේ හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවා නියුක්තියන්ට අදාළව සියලු කටයුතු සිදු කරන එකම රාජ්‍ය ආයතනය වන්නේ කම්කරු අමාත්‍යාංශයේ යටතේ ඇති කම්කරු දෙපාර්තමේන්තුවේ ඇතුළු අනෙකුත් ආයතන බව මම මතක් කරන්නට ඕනි. සාමාන්‍යයෙන් වාර්ෂිකව කම්කරු දෙපාර්තමේන්තුව විසින් ශ්‍රමික පරීක්ෂණ 80,000ක් පමණ සිදු කරනු ලබනවා. කම්කරු අනපනත් බලාත්මක කරන්නේ ඒ හරහා. මීට අමතරව වර්ෂයකට කම්කරු පැමිණිලි 30,000ක් පමණ අපට ලැබෙනවා. මෙයින් 20,000ක් පමණ ව්‍යවස්ථාපිත නීති උල්ලංඝනය කරන බව මතක් කරන්නට ඕන. ඒවා සමතකරණය ක්‍රියාවලිය හරහා විසඳන්නට බැරි වුණොත් නඩු මගින් විසඳීමට කටයුතු කරගෙන යනවා. ඉතිරි කොටස ඉල්ලීම් මුල් කරගත් පැමිණිලි. ඒවා විසඳන්නේ සමතකරණ ක්‍රියාවලිය හරහා. මට කියන්න සතුටුයි සමතකරණ ක්‍රියාවලිය හරහා පැමිණිලි වලින් 80%කට වැඩි ප්‍රමාණයක් විසඳන්නට අපිට අවස්ථාව ලැබී තියෙනවා කියන එක මතක් කරන්න ඕන. තවදුරටත් මේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්නට අපි කටයුතු කරගෙන යනවා. කරු සභාපතිතුමනි, කම්කරු අමාත්‍යාංශයේ යටතේ මේ රටේ වැදගත් කම්කරු අමාත්‍යාංශය මේ රටේ වැදගත් අමාත්‍යාංශයක්. පෞද්ගලිකාංශය තමයි මේ රටේ ආර්ථික වර්ධනයේ හොඳුනාරු. ඒ සාර්ථකව ක්‍රියාත්මක වීම හා පවත්වාගෙන යාම සඳහා කාර්මික සාමය අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් ක්‍රියා කරන එකම රාජ්‍ය ආයතනය මගේ අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති කම්කරු දෙපාර්තමේන්තුවයි. 2016 වර්ෂයේ සිට අපි යුරෝපා කොම්සම යටතේ ලබා දෙන අතිරේක වර්ණාත්මක තීරුබදු සහන GSP+ ලබා ගැනීමට සමත් වුණා. මේ යටතේ වන සම්මුතීන් 27න් 8ක්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රඥප්ති. ඒවා අපි අප්‍රමාණමත් කරලා තියෙනවා. ඒවට අදාළ ප්‍රතිපාදන ලංකාව තුළ නීතියෙන් හා භාවිතයෙන් ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරලා තියෙන්නේ මගේ අමාත්‍යාංශයට. ඒ අනුව GSP+ බදු සහන ලබා ගැනීමට මගේ අමාත්‍යාංශය දැක් වූ දායකත්වය පිළිබඳව මා පෞද්ගලිකවම සතුටු වෙනවා මේ අවස්ථාවේ. ගරු සභාපතිතුමනි, පෞද්ගලික අංශයේ කාර්මික සාමය ඇති කිරීම සඳහා අපේ ඉදිරියේ සුවිශේෂී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික අංශයේ ආයතන තුළ දුක් ගැනවිලි කලමනාකරණය කිරීම සඳහා ස්වේච්ඡා ඒකක ඇති කිරීමටත් වැඩපොළ සහයෝගිතා ඒකක ඇති කිරීමටත් මේ යටතේ සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් කාර්මික සාමය වැඩපොළ සහයෝගිත්වය ඇතිකර රටේ සමස්ත ඵලදායිතාව ඉහළනංවීම අපගේ අපේක්ෂාවයි. මගේ අමාත්‍යාංශය හා කම්කරු දෙපාර්තමේන්තුව අනෙකුත් රාජ්‍ය ආයතනවලට වඩා වෙනස් වන සුවිශේෂී තත්ත්වයක් තිබෙනවා. අප වැඩ කරන්නේ ත්‍රිපාර්ශ්වීය සිද්ධාන්තය අනුව ට්‍රයිපාටේට්. ඒ කියන්නේ රජය, හාම්පුතුන් හා සේවකයන් කියන තුන්ගොල්ලොම එකතු වෙලා තමයි කම්කරු ක්ෂේත්‍රයට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්න. ඉතින් මේ තත්ත්වය ඉදිරියට ශක්තිමත් කරන්නට අපි කටයුතු කරනවා. දැන් අපේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා කියපු කාරණය පිළිබඳව අපි ඉල්ලීමක් කරනවා මන්ත්‍රීතුමාගෙන්. ඒ විදිහට යම් කිසි අවස්ථාවක් ඇති වෙලා තියෙනවා නම් අපිට ඒ ගැන දැනුම් දෙන්නටයි කියලා. මොකද ඒ පිළිබඳව අපි දැනටමත් කටයුතු කරගෙන යනවා. අපි නොදුනුවත්ව මේ යම් කිසි එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා නම් අපි ඒ පිළිබඳව උපදේශකාරක සභාවේදී ඊළඟ සතියේදී අපිට ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන් කියලා මම එතුමාට මතක් කරනවා. අපි රටක් හැටියට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රඥප්තින් 43ක් ප්‍රමාණමත් කරලා තියෙනවා. මේවා නීතියෙන් හා භාවිතයෙන් ක්‍රියාත්මක කිරීම තුළින් අපි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ ඉහළ තැනකට ඔසවා තබන්නට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම ළමා ශ්‍රමය තුරන් කිරීම සම්බන්ධයෙන් අපි ලබා ඇති ප්‍රගතිය ජාත්‍යන්තර මට්ටමින් පැසසුමට දැනටමත් ලක් වෙලා තියෙනවා කියන එක මතක් කරන්නට ඕනේ. අපට තව බොහෝ දුර යා යුතුව තිබෙනවා. රටේ ආර්ථික වර්ධනය ඉහළ නංවමින් වැඩ කරන ජනතාවට වඩා හොඳ හෙට දවසක් උදා කර දීමට සිදු කළ යුතුද බොහොමයි. විශේෂයෙන්ම සමාජ ආරක්ෂණය සම්බන්ධයෙන් ගත්තොත් අපි වැඩසිල්ල සැලකිල්ලක් දක්වා තියෙන EPF එකතු කරන්න. එහි ප්‍රතිලාභ නැවත ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී සමාජිකයන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙනවා. ඒ සඳහා අපි ඉතා ඉක්මනින් පිළියම් යෙදීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ කම්කරු අනපනත් 40කට වඩා ක්‍රියාත්මක වෙනවා. ඒවා බොහොමයක් යල් පැන ගිය ඒවා. ඒවා ක්‍රියාත්මක කරන්න ගියාම කම්කරු දෙපාර්තමේන්තුවත් විවිධ අපහසුතාවයන් වලට ලක් වෙනවා. ඒ නිසා සේවා නියුක්තියේ තත්ත්වයන් සම්බන්ධයෙන් දැනට පවතින සාප්වා කාර්යාල සේවක පනත, පරිපාලක සභා ආඥා පනත, ප්‍රසූතිකදාර ආඥා පනත හා ළමයින්, තරුණින් හා ස්ත්‍රීන් සේවයේ යෙදවීම පිළිබඳ පනත යන පනත් සියල්ල එකතුකොට සේවා නියුක්ති තත්ත්වයන් පිළිබඳව තනි පනතක් හඳුන්වා දීමට අපි කටයුතු කරනවා. මේ තුළින් නම්‍යශීලී වැඩ පරිසරයක් හඳුන්වා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මම කියන සතුටුයි, අපේ රජයේ කාලේ අපට මේ රටේ වැඩ කරන ජනතාවට එතෙක් නොතිබුණු අවම වැටු පිළිබඳ පනතක් ගෙනෙන්නට හැකි වුණා. අපේ හිටපු ඇමතුමත් මෙතන ඉන්නවා. එතුමගේ කාලේ අපේ රජයේ මුල් කාලෙදී මේ පනත ගෙනාවේ. එතුමා තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. ඒ නිසා අපි ඒ ගැන සන්තෝෂ වෙනවා. ඒ ගැන මං අද උදේ මෙතන හිටියේ නෑ. අපේ හිටපු කම්කරු ඇමතුමා මේ ළඟදී හිටපු, ඒ කියන්නේ පොහොට්ටුවේ කම්කරු ඇමතුමා දින 52 ගාමින් ලොක්කේ මහත්මයා යම් කිසි සඳහනක් ඒ ගැන කරලා තිබුණා. අපි ඉදිරියේදී ඇයි මේ අයවැයෙන් රජයේ සේවකයන්ගේ පඩි වැඩි වුණේ නැත්තේ, ඒ වගේම අවම වැටප ගැන සඳහනක් කරේ නැත්තේ කියලා අපි ඉදිරියේදී ඒ ගැන යමක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ලොකුගේ මහත්මයාට අපි ඉල්ලීමක් කරනවා, වැඩි හදිස්සි වෙන්නේ නැතුව ඉන්න, තව කල් තියෙනවා. ඒවා ඉදිරියේදී අපි වෙලාවට ඒවා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන බවත් මම මතක් කරනවා. ඒ වගේම
ගරු ඇමතුමා, බුදුන් තම මිනිත්තු දෙකක් විතර තියෙනවා.
ප්‍රතිලාභ සෑම සජීවී දරු ප්‍රසූතියක් සඳහාම වැඩ කරන දින 84ක් දක්වා දීර්ඝ කරන්න අපේ රජය කටයුතු කළා. සේවා නියුක්තිකයන් භාර අරමුදල් මණ්ඩලයත් පවතින්නේ මගේ අමාත්‍යංශය යටතේ. ඒ අරමුදල් වඩා හොඳින් කළමනාකරණය කර දැන්ට වඩා වැඩි ප්‍රතිලාභ සමාජිකයන්ට ලබා දීමට ඉදිරියේදී කටයුතු කරනවා. මම මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ, මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අවුරුදු 38ක් අපි ඊයේ පෙරේද සම්පූර්ණ කෙරුවා. එතනදී අපි ඒ සමාජිකයන් හට, ඒ වැඩ කරන සේවකයන් හට අවුරුදු 30ක් සම්පූර්ණ කරපු සේවකයන්ටත් අපි ප්‍රතිලාභ ලැබලා දුන්නා. ඒ අයට තිළිණ ප්‍රදානය කෙරුවා. ඒ වගේම ඉදිරියේදීත් අපි සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය තුලත් විශාල වැඩ කොටසක් ඉදිරියේදීත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැනත් මම මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ. මගේ අමාත්‍යංශයට මිනිස් බලහා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව මගිනුත් මේ රටේ පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවට විශාල සේවයක් සපයනු ලබනවා. පෞද්ගලික අංශයේ ආයතනවලට අවශ්‍ය මිනිස් බලය සපෙමීම, වෘත්තීය මාර්ගෝපදේශනය ඒ අතර ඉදා වැදගත්. ගරු සභාපතිතුමනි, මගේ අමාත්‍යංශයේ යටතේ ශ්‍රමවාසන අරමුදල, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය හා ජාතික වෘත්තීය සුරක්ෂිතා සෞඛ්‍ය ආයතනය නමින් තවත් ආයතන තුනක් ක්‍රියාත්මක වෙනවා. මෙයින් ශ්‍රමවාසන අරමුදල මගින් නීති ආධාර සැපීම, සේවයේ වෙදී සිටියේදී අන්තරට ලක් වූ පෞද්ගලිකංශයේ සේවකයන්ට ඔවුන්ගේ දරුවන්ට වන්දි ලබා දීම සිදු කරනවා. අනිත් ආයතන දෙක මගින් උදෙක් සිදු කරන්නේ ව්‍යාපාරික ප්‍රජාව හා වැඩ කරන ජනතාව දැනුවත් කිරීම,
පර්යේෂණ.
මේ වගේම මගේ අමාත්‍යංශයට වන්දි කොමසාරිස් කාර්යාලයත් ක්‍රියාත්මක වෙනවා. ඒ තුළින් සිදු කරන්නේ සේවයේදී සිටියේදී වෘත්තීය අනතුරුවලට ලක්වන අයට වන්දි ලබා දීමට කටයුතු කිරීම, දැනට පවතින වන්දි ප්‍රමාණවත් නොවන නිසා එය ඉහළ නැංවීමට ඉතා ඉක්මනින් කටයුතු කරගෙන යනවා. ඉහතින් මා පෙන්වා දුන් කරුණු අනුව මගේ අමාත්‍යංශයේ රටේ වැඩ කරන ජනතාවට විශාල සේවාවන් රසක් සපයනවා. ඒවා වඩා ඵලදායි ආකාරයෙන් ඉටු කර මේ රටේ වැඩ කරන ජනතාවට හොඳ සේවයක් සපීමටත්, රටේ ආර්ථික සංවර්ධනයට දායක වීමටත් අපි කටයුතු කරනවා කියන එක මතක් කරමින්, මම බලාපොරොත්තු වෙනවා අවස් වර්වේ මට ලැබෙන කාල සීමාව තුලදී අපේ මන්ත්‍රීවරුන් මේ විවාදයේදී නගන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් මම නිහන් වෙනවා ස්තුතියි.
බුදුමාලු මිනිත්තු 8ක් තියෙනවා හැන්දෑවේ. ඊළඟට ගරු හිටපු කතානායක චබල් රාජපක්ෂ මහත්මයා.
මම ගරු කරපු මිත්‍රශීලී දේශපාලච්චෙක් වූ ගාමිණී සනායක මහත්මයාගේ පුත්‍රයෙක්. මහන්ත සනායක මහත්මයා මුලසුන දරන වෙලාවේ මේ මිත්‍ර කාන්ත කරුණාතිලක මහත්මයාගේ අමාත්‍යාංශ යටතේ ඉඳන් අමාත්‍යාංශ යටතේ වද වචන කීපයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබීප ගැන ස්තුතිවන්ත වෙනවා. අමතුමනි, මම ඊයේ හවස සූර්යා ප්‍රදේශයේ හිටියා. එක ගොවි මහත්තයෙක් ඇවිල්ලා එතුමා කියනවා මිල්ලා හිටියා. අඩියක් ගහලා වෙරි වෙලා හරියට පය ගහන්න තියෙන පොළොවක් දැන් අපිට අහිමි වෙනවා කියලා. ඔම වේදනාවෙන් කියලා මට දුන්න පොඩි සන්දේශයක්. මම බුදුහාමට ඉදිරිපත් කරනවා සුමිත් ඇතුළු ප්‍රදේශවාසීන් කියලා. මහගම ජනපදයේ හත්පෝරු කියන රක්ෂිත භූමිය විනාශ කර හා ස්වභාවික ආරවල් ගොඩ කර ඉදිකිරීම් සිදු කිරීම සම්බන්ධ මේ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කළ 1964 ඉඩම් ලැබිච්ච උදවගේ ඉඩම් ප්‍රශ්නයක් පිළිබඳව සහ ඒ තිබිච්ච රක්ෂිතය මේ විනාශ කිරීමක් පිළිබඳව දුක් ගැනවිලි. ඉතින් මම ඔබතුමාට එවනවා ඒක පිළිබඳව සොයලා බලලා ඒ සඳහා අවශ්‍ය කටයුතු කරලා දෙන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම මේ ගොන්නෝරුව ප්‍රදේශයේ මම වගේ පැතිවරණ කොට්‍රාස් තිස්වරම ගොන්නෝරුව හම්බන්තොටත් මේ ගාජදුරත් ඇතුළ ඇතුළත ප්‍රදේශයේ අද විශාල වශයෙන් නින්දගම් කියලා යම් යම් අය තමන්ගේ අයිතිවාසිකම් කියලා ඒවට ඉඩම් විකුණමින් යනවා. දැන් අක්කර 500ක් විතර විකුණලා දාලා නින්දගම්. මම දන්නා මේ LRC 58 නින්දගම් මොන ආකාරයෙන් නිදාස් කරලා තියෙනවද කියලා කරුණා කළා. ඒක ගැනත් සොයලා බලන්න. මේ කාලේ මලලාරත් වලවෙගඟත් අතර මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් මා දැනගත්ත පරිදි මේක ඒ කාලෙත් සිද්ධ වුණා. ඒක නතර කරන්න අවශ්‍ය පියවර ගන්න වෙලාවේ අක්කර 176 LRC තියෙන. අනිත් ඔක්කොම රජයේ ඉඩම්. විවිධ සම්වර්ධන කටයුතු සඳහා දායන. ඉන් පසුව මේ නින්දගම් තියනවා කියලා බලපත්‍ර ගෙනල්ලා නැත්තම් මේ ලියකියවිලි ගෙනල්ලා දැන් ඉඩම් විකුණගෙන යනවා. ඉතින් මේක මෙහෙම ගියොත් අපේ භූමිය විනාශ වෙලා යනවා. ඒ වගේම මේ පිළිබඳව සොයලා බලන්න කියන ඉල්ලීමත් කරනවා. ඊළඟට ඉඩම් පවරා ගැනීමේදී ඒතියේ ගෙනත් දුන්නා. ඉඩම් පවරා ගැනීමේදී සිදුවන අසාධාරණයන් පිළිබඳව ඉඩම් පවරා ගැනීමේදී මේ මහා මාර්ගවලට අඩිසියේ මාර්ගය, සූර්යයා මිරිජ්ජුවේ අඩිසියේ මාර්ගය, පුළුල්කෙවෙන පවරාගත් ඉඩම් සම්බන්ධන කොටසේ වගාවන්ට වූ අසාධාරණයන් පිළිබඳව මේ පිළිබඳවත් මේ ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඔබතුමාට මෙම ගැන සොයලා බලලා සාධාරණ විසඳුමක් ඒ අයට ලබා දෙන්නේ කියන එක. ඊළඟට විශේෂයෙන්ම වීරවිල මම මේ පිළිබඳව ඔබතුමාට කිව්වා. ඒ කාලේ වීරවිල නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් තල්වගා භූමියක් අනවසරයෙන් එලි කරයි. ඒ පුවත්පතක විචය දැන්නවා. මේක ඇත්ත. එහෙම වෙලා තියෙනවා 2018 ජූනි 27 මව්බිම පත්‍රයේ. මේවා හිතන්නේ ඒක වෙනකොටම ඔබතුමාට කිව්වා. මා විශාල තල්ගස් උගුලලා මේ වීරවිල වැවයිහත් ආවේ. අපි ආරක්ෂා කළ යුතුයි අපේ භූමිය. ඒක LRC ඉඩමක්. ඉතින් මේ වගේ විනාශයන් මට මතකයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අබුසාලි ඇමතුමා ඉන්න කාලේ තමයි 89 මමත් පාර්ලිමේන්තුවේ හිටියා. එතුමාට මමත් කරපු යෝජනාවක් අනුව තමයි මේක තල්වගාව පටන් ගත්තේ. අද විශාල පිරිසක් ස්වයන් රැකියාවන් කරන මේ තල්වගාවේ තල් ගොබාරගේ. ඉතින් දැන් මේක විනාශ කරාම මම දන්නා අපහු යාපනයට යන්න ඕනේ. ඒකත් විනාශ වෙනවා. පහුගිය කාලේ යුද්ධේ බෝම්බ ගහලා තල්ගස් විනාශ වෙලා ගිහින් කොහෙන් ගේනවද දැන්. දේ ස්වයන් රැකියාවල් කරපු එකත් මේ විදිහට ගියොත් නතර වෙලා යනවා. ඒකනත් ඔබතුමාට මේ භූමිය අයිති තියෙන ඔබතුමාට මේක ආරක්ෂා කර ගැනීමට සියලු කටයුතු කරන්න ඉල්ලාශයක තියෙන ඔබයට. ඒකත් ඔබතුමා ඉදිරියේ තියෙනවා. ඊළඟට මේ ඉඩම් පිළිබඳව ඉතාමත් පැහැදිලි තිබෙන පනත් 1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත තියෙනවා. 47 අංක 8 දරණ රජයේ ඉඩම් ආඥා පනත තියෙනවා. 79 අංක 43 දරණ ඉඩම් ප්‍රධාන විශේෂ විධාන. ඒක මේක හරි පැහැදිලිව තියෙනවා. ඉඩම් ජීවිතය ආකාරය, ගෝවි පන්තියට කොහොමද දෙන්නේ, ආදායම් ලාභීන්ට කොහොමද දෙන්නේ, වැඩි ආදායම් ලාභීන්ට උසස් තරුණයන්ට දෙන්නේ. ඊට පස්සේ LRC එක පිළිබඳවත් තියෙනවා. 1972 අංක 1 දරණ මේ තමයි පැහැදිලි. ඉඩම් පිළිබඳව කටයුතු කිරීමේදී ආයේ එක එක අයට අවශ්‍ය විදිහට මේ කටයුතු කරන්න බෑ. නමුත් මම නියෝජනය කරන මෙතිවරණ කොට්ටාසේ විශේෂයෙන්ම මේ ලුණුගම් මේර 30 අම්බන්තොට ප්‍රදේශවල ඒ කිසි නීතියක් නැහැ. කිසිම ඉතින් මේවා කරනකොට අමාරු වෙටින්නේ රජයේ නිලධාරීන්. ඒ අයත් පුළුවන් මේවා ප්‍රතික්ෂේප කරන්න. නමුත් මම දන්නේ කොමාරි මේ කටයුතු සිදු වෙනවා. ඉතින් ප්‍රදේශවාසීන් ජනතාවත් මේවා ගැන හොඳට දන්නවා. ඒ අය ඉතින් අපි ඇවිල්ලා මේවා ගැන කියනවා. ඉතින් ඒ කියන දේ ඔබතුමාට කියීම අපේ යුතුකමක්. මේවා ගැන සොයලා බලලා විධිමත් කරන්න අවශ්‍ය දේවල් විධිමත් කරන්න කියන එක තමයි ඉල්ලීම කරන්නේ. ඒ වගේ හම්බන්තොට මේ 50වලම තියෙනවා. 2014 1/1 දිනස මේ මේ 50වල තියෙනවා. මහානගර සභා ප්‍රදේශයේ හම්බන්තොට මේකේ 50වල යට තියෙනවා. ඉහත කාණ්ඩ යටතට වැටුණද නගර සීමා තුල පවත්නා ඉඩම් සඳහා මෙම් පනත අදාළ නොකර ගත යුතුයි. ඉඩම් නියෝග 70. ඉතින් ඒකෙත් මහානගර සභාව හම්බන්තොට එයාගේ විමසන්නේ නැතුව විශාල කැබිලෙප පර්චස් 10 බැගින් 800ක් කෑලි කෑලි ගලන මහනගර සභාව. මහනගර සභාව දන්නේ නැහැ. දැන් මේ ප්‍රශ්න ඇති වෙන්නේ මහනගර සභාවට. නාගරික සලස්මක් තියෙනවා. හම්බන්තොට මහනගර සභාවට සලස්මක් තියෙනවා. ඒ වගේම මංගල සමර විරාමතුමා නාගරික ඇමතුමා ඉන්න කාලේ තමයි හම්බන්තොට නගර සලස්මත්. ඒ වගේම හම්බන්තොට විශාලා හම්බන්තොට කියලා එකත් බුත්තල දක්වාම සලසුම් කරලා තියෙනවා. භූමිය කොහොමද පොළොව සකස් කරලා තියෙන්නේ? කර්මාන් ශාලා වලට කොහේද, ඉඩම් වලට කොහේද? ඒ හැම දෙයක්ම සකස් කරේ ඒ කාලේ. ඒ කිසි දෙයක් මෙහෙම ගියොත් ඉතින් වැඩක් නැහැනේ. ආණ්ඩු එනවා යනවා. එක ආණ්ඩුවක් ඇවිල්ලා සලසුම් හදනවා. අනිත් ආණ්ඩුව ඒවා විනාශ කරනවා. ඒතර මොනවටද මේ සල්ලි වේදම් කරන්නේ? හිතුව මතේ වැඩ කරන්න ඉඩ දුන්නම කිසිම කරදරයක් නැහැ. ඔබතුමා සාධාරණ හැමකක් දෙනවා. සාධාරණ කටයුතු කරන හැමති කෙනෙක් හැටියට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. අපි පිළිගන්නවා. ඒක ගැන ස්වයන් තමන්ගේ රජයේ කාලේ කරන දේවල්. ඉතින් ඒ නිසා ඒ වගේම ඉඩම් ප්‍රතිසංස්කරණ කමිෂන් එක යටතේ ඒ යටතේත් ඔබතුමා කියපු කාරණා මමත් දන්නවා. මේ ඉඩම් විශාල වශයෙන් මේ වෙලාවේදී ඒ ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ පනත ගෙනාපු වෙලාවේ කොබ්බෑකඩුව ඇමතුමා කියපු දෙයක් සිහිපත් කරන්න ඕනේ. ඒ අයට ගරු කිරීමක් සැලකීමක් හැටියට එතුමා එදා 1972 අගෝස්තු 1 වෙනිදා පනත ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට කිව්වා, ප්‍රකාශ කරා, ඊට ඉස්සෙල්ලා අගමැතිතුමිය සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඔතුමේ කියනවා ගරුවැමතුමා, අප කවුරුත් ඒ පරිත්‍යාගය කරන්නට සූදානම් විය යුතුයි. මටත් ටිකක් වැඩියෙන් ඉඩකඩම් තිබෙනවා. එය කවුරුත් දන්නා දෙයක්. මේ රටේ සංවර්ධනය වෙනුවෙන් පරිත්‍යාග කරන්නට මා සූදානම්. සමාජවාදී ප්‍රතිපත්ති හරියාකාර ක්‍රියාත්මක කරන විට අප සතු දේපලත් අපට නැති වී යන බව අපි පැහැදිලි ලෙසම දැනගෙන සිටි කියලා තමයි මේ පනත ඉදිරිපත් කරේ. එතුමිය කොබ්බෑකඩුව මැතිතුමා කියනවා ගරු කථානායකතුමනි මෙම පනත ක්‍රියාත්මක කරන විට ගරු අගමැතිනේට අයිති වගා කරන ලද පොල්ලක්කර 1350 පමණ ඇයට අහිමි වෙනවා. අත වශයෙන්ම මෙවැනි පරිත්‍යාගශීලී ආදර්ශපත් ක්‍රියාවන් නිසා අපේ ගරු අගමැතිතුමේට මුළු ලෝකයෙන් ඉතා උසස් තරක් ලැබෙනවාට කිසිම සැකයක් නැහැ. හැබැයි ඉතින් එහෙම කරලත් මොනවද 77 ඇත්තටම පලිගැනීමේ කියන එක එහෙම හොඳ නැහැ. ඉතින් ඔබතුමාණන් ඉඳගෙන මේවට අනුබල දෙන්න හොඳ නැහැ. දැන් මොකද නොයෙක් නම් පට බැඳිලා ප්‍රජා අයිති අහිමි කරලා ඉතින් මේ දේශපාලනය කරනකොට මේ පලිගැනීම ඒ වගේ මේවා මම නම් කවදාකවත් විශ්වාස කරන්න හොඳයි කියලා. ඉතින් ඔබතුමාත් ඒ වගේ වෙන්න ඇති නමුත් කරන්න දෙයක් නැහැනේ. ඉතින් මේ වගේ දේවල් දැන් මේ හොඳ පිරිසිදු චේතනාවෙන් LRC එක ආරම්භ කරේ. දැන් ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? දැන් අවුරුදු කීයක් ගිහිල්ලාද? ඒක තියාගෙන ඉන්න කිසිසේත්ම අදහස් කරේ නැහැ. නමුත් ඔබ කිව්වා වගේ සමහර අය ඉන්නවා ඉඩම් පරිත්‍යාග කරලා සමහරලාට ඒ අයගේ පරිත්‍යාග කරන වෙලාවේ වයස අවුරුදු 18ට අඩුයි. 18 සම්පූර්ණ වුණාට පස්සේ ඉඩම එයාට අයිති කොටස දෙන්න ඕන. චක්‍ර 50 උත් නොලිබිචාත් ඉන්නවා. මම මේ තුනුඩ වැරහිලි ඇඳගෙන ආපු. මට මතකයි ඔන්නේ පුත්තලන් පැත්තේ කොරයා කියලා පවුල. හැමදාම එනෝ LRC එක. තවත් අය අක්‍රමක විදියට ඉඩම් ගන්න අයත් ඉන්නවා. අක්‍ර 50ක් ගන්නවා මෙතනින් ආපහු ඒක මාරු කරනවා කියලා අතනින් උත් ගන්නවා. දැන් අක්‍ර 100ක් භුක්ති විඳිනවා. ඒ වගේ අයත් ඉන්නවා. ඔය ඇඹිලි පිටියේ ප්‍රදේශයේ මට මතකයි දැන් පදිංචි වෙලා ඉන්නවා. ඉඩම් බෙදලා තියෙනවා. එයාට ඔප්පුවක් ගැනීම අපහසුවක් තිබුණා. මිල ඔබතුමා කිව්වාගේ ඒ නියම ගන්න බෑ. අපි මම එදා ඇමතිවරයෙක් හැටියට තීරණය කළා අඩු මුදලට ඒ ටික දෙන්න. මම හිතන කෑලි 120ක් තියෙනවා. ඒ වගේ තාමත්ම
සමාවෙන්න ඔබතුමාට බාධා කරාට මිනිත්තු 2ක් විතර තියෙනවා. සමාවෙන්න ඔබතුමාට බාධා කරාට තව මිනිත්තු 2ක් විතර තියෙනවා.
මිනිත්තු 2ක් විතර. බොම්ද මං කිව්වේ ප්‍රශ්න ටික විතරයි. ඊළඟට මේ ටික ඉතාමත් ඕනකමින් බලන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා. තව යෝජනාවක් ඔබතුමා කරා අර රජ ඉඩම් දෙනකොට පියා නැති වුණාට පස්සේ වැඩිමලාට වරෙන්න තිබුණා. ඉතින් මේකේ අසාධාරණයක් තියෙනවා මම හොඳින් දන්නවා. ඉතින් මමත් ඒ කාලේ ඉඩම් ඇමතිවරයා හැටියට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනාව මේ න්‍යායපත්‍රයේ මාස ගාණක් තිබුණා. මම හිතන්නේ ඊට පස්සේ එහෙමම යට ගියා. මෛත්‍රී තාමත් හොඳ යෝජනාවක් ඔබේ අදහස එක ඉක්මනින් ක්‍රියාත්මක කරන්නේ කියලා ඉල්ල. ඒ වගේම කම්කරු ඇමතුමත් මෙතන හිටියා. අපේ හම්බන්තොට තියෙන එකම කර්මාන්තය. දුනු කර්මාන්තය. 2015 ඉඳලා මේ ලුණු ලේවායේ කටයුතු අක්‍රමිකතා රාශියක් තියෙනවා. ඒ නිසා ගරු ඇමතුමාගේ අවධානය යොමු කරනවා. මේ පිළිබඳව සොයලා බලන්නත් එහි සේවය කරන ලුණු කඩන අහිංසක කම්කරුවන්ට සිදුවෙන අසාධාරණකම් රස්සාවල් වලින් අස් කරනවා. ඒ වගේම උසස් වීමක් තියෙනවා නම් ඒක දෙන්නේ නැහැ. විවිධ දූෂණ කටයුතු වැලිහාරලා විකුණනවා. ලුණු පැත්තකට දාලා වැලිහාරලා විකුණනවා. පුත්තලමෙන් බාල ලුණු අරන් ගිහලා සිප්පි කටුත් එක්ක හම්බන්තොට ලුණුත් එක්ක මිශ්‍ර කරලා ප්‍රමිතියකින් තොරව විකුණනවා. ඔබතුමාලාගේ ආණ්ඩුවෙන් ඉතින් මේවා සොයන්න. මේවා සොයලා නිවැරදි කරොත් හොඳ ගමනක් යන්න හැක්වේ. නැති වුණොත් ඉතින් තව මාස කීපය තියෙන්නේ. ඉතින් ඒකත් ලාගෙන මම මීට වඩා කාලය ගන්න ඒ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි.
බොහොම ස්තුති. කරු බඳුලා බණ්ඩාරගොඩ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 8ක් වෙන් කළ තියෙනවා.
උලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මේ රටේ ඉඩම් ක්ෂේත්‍රයේ වාරිමාර්ග ක්ෂේත්‍රයේ විප්ලවයක් කරපු නායකයෙක්ගේ පුත්‍රත්වයක් වන ඔබතුමා වැනි කෙනෙක් මුලාසනයේ තියෙන අවස්ථාවක අපේ දිස්ත්‍රික්කයේ ඉඩම් ඇමතිවරයෙක් අද මේ අමාත්‍යංශය භාර වින්න අවස්ථාවක මට මේ සභාවේ කතා කරන්න අවස්ථාවක් ලැබීම ගැන ඉතාම සතුටට පත් වෙනවා. මුලාසනාරූඪ ගරු සභාපතිතුමනි, අපි කවුරුත් දන්නවා හැම කෙනෙක්ගෙම එකම බලාපොරොත්තුව ප්‍රාර්ථනය තමන්ට අයිති ඉඩම් කැබැල්ලක නිවසක් ගොඩනගාගෙන තමන්ගේ දරුවන් සහ පවුලේ අය සමග සතුටින් ජීවත් වෙන එක හැම කෙනෙකුගේ බලාපොරොත්තුව. අපේ රටේ නිදහසෙන් පස්සේ විවිධ නායකයන් මහමාන්‍ය ඩී.එස්. නායක මැතිතුමාගෙන් පටන්ගෙන මෙම අමාත්‍යංශය බාරගෙන රටට විශාල වැඩකොටසක් ඉටු කළා. මට පෙර කතා කරපු අපේ හිටපු කතානායකතුමා සඳහන් කළා වගේ සිරිම වණ්ඩාරනායක මැතිනිය වැනි නායිකාවන් තමන්ගේ පෞද්ගලික ඉඩම්මාදිය පරිත්‍යාග කරමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවකට නගමින් මේ රටේ ජනතාවට බිං අඟලක්වත් නැති ජනතාවට ඉඩම කයිති උරුම කරලා දෙන්න විවිධ ක්‍රියාමාර්ග ගත්තා. බොහෝ නායකයන් ක්‍රියා කරපු ආකාරය ප්‍රශස්ත කටයුතුයි. අපේ උලස්සනාරූඪ සභාපතිතුමනි, වර්තමානයේ වෙනකොට මේ අමාත්‍යංශය බාරගෙන තියෙන්නේ ගාලු දිස්ත්‍රික්කයෙන් පත්වෙච්ච අපේ කණ්ඩායමේ දකුණේ වැඩිම ප්‍රසාදය, ජනතා ප්‍රසාදය දිනාගනිපු, මහජන කැමැත්ත දිනාගනිපු අපේ ගායන්ත කරුණාතිල කැමැතිතුමා. එතුමා මේ අමාත්‍යංශය බාරගනිපු අවස්ථාවේ සිට මේ අමාත්‍යංශයට ඉඩම් ක්ෂේත්‍රයට නව 50ක් ලැබිලා තියෙනවා කියන එකයි අපේ විශ්වාසය. අපි පහුගිය මහමැතිවරණේ ජනතාව ඉදිරියේ දීපු විශේෂ පොරොන්දුවක් ඉඩමක සින්නක් රයිතිය ජනතාවට ලබා දෙනවා කියන එක. අපි දන්නවා ඉඩමක අයිතිය නොමැතිකම නිසා සමහර විට තමන් ඉඩම භුක්ති විඳත් දීර්ඝ කාලයක් තිස්සේ තමන් අයිතිකරු කියලා විශ්වාසයෙන් ජීවත් වුණත් ඉඩමක ඔප්පුව නොමැති නිසා අපේ බොහෝ ජනතාව විශාල පීඩාවකට පත් වුණා. අද පාසලකට දරුවෙක් ඇතුල් කරගන්නත් ලකුණු ප්‍රමාණයක් ඉඩමක ඔප්පුවට හිමි වෙනවා. සමහර විට අනිත් සියලු සුසුකන් තිබුණත් ඉඩමේ ඔප්පුවට හිමි වෙන ලකුණු ප්‍රමාණය නොලැබුණු නිසා ඇත්ත පදිංචිකරුවන් ඇත්ත වශයෙන්ම පාසල ආසන්නේ ඒ නියමිත දුර ප්‍රමාණය තුල පදිංචි වෙලා ඉන්න අයට තමන්ගේ දරුවන් ඇතුළත් කරගන්න බැරි මහා අඳෝනාවක් දිගින් දිගටම මේ රටේ තිබුණා. අද මේ වෙනකොට ඒ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙමින් පවතින. එක පැත්තකින් පාසලට සුදුසුකම් මත දරුවෝ ඇතුළත් කරගන්න පුළුවන් කියන විශ්වාසය රටේ දෙමව්පිය තුළ ඇතිලා තියෙද්දි මුදල් හදල් පාසලට දිය යුතු නැහැ කියන විශ්වාසය ඇති වෙලා තියෙද්දි එය බරපතල ලෙස චක්‍රලේඛයක නවත්තලා තියෙද්දි ඉඩම් ඔප්පුවට ලබා දෙන ලකුණු ප්‍රමාණය ලබා ගැනීම සඳහා තමන්ට සින්නක් කර අයිතියක් තමන්ට ඉඩම පිළිබඳ තියෙනවා කියන විශ්වාසය ඇති කරන්නේ ඒ සහතිකය ලබලා දෙන්න ඉඩම් ඇමතිතුමා පෞගේ කාලේ දිවාරය නොබල වෙහෙසුණා. මම ස්තුති කරන්න ඕනේ එතුමට. ගිය අවුරුද්දේ මාර්තු මාසේ අපට පුළුවන් වුණා ගාල්ල බද්දේගම කුම්මේ මහජන ක්‍රීඩාංගණයේදී කරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් ඔප්පු 2500ක් වමන ලබලා දෙන්න. ඒකම මේ වන විට අපේ ගම් ප්‍රදේශවල මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලහි ලහිය කඩිමුඩියේ ඒ ඉඩම් මැනීන් ආදිය ගණුම් කටයුතු සිදු කරගෙන යනවා. අපට බොහෝ දිනක් කියනවා ගරු සභාපතිතුමනි, අපි උපන්දා සිට අපේ අත්තල මුත්තල අපේ තාත්තල අපිට ඉඩමක අයිතිය ලබලා දෙන්න වෙහෙසුණා, මහන්සි වුණා. ඒ බලාපොරොත්තුවෙන් කටයුතු කරා. ඒගොල්ලෝ මියදුනේ දුකයි කඳුලයි එක්ක ඒ අයිතිය ලබා දෙන්න පුළුවන්කම නොලැබිච්ච නිසා. සමහර වෙලාවට පවුල්වල නොයෙකුත් ගැටුම් ආරවුල් ඇති වුණා. දැන් අපට සැනසීමක් තියෙනවා මේ ඉඩම මැනලා නියමානුකූලව ඉඩමේ අයිතිය ඔප්පුවකින් ලබා දෙන වැඩපිළිල ක්‍රියාත්මක වෙනවා කියලා. මේ ඉඩම් අමාත්‍යංශ විශේෂයෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ගැන පෞගිය වකවානුවේ තිබුණ එච්චර හොඳ චිත්‍රයක් නෙමෙයි. ගරු හිටපු කතානායකතුමා සඳහන් කළා වගේ LRC එක කියලා කිව්වම අඳුරු චිත්‍රයක් සමහර ලාට මේ රටේ මිනිස්සුන්ගේ තුල ඇති වෙලා තිබුණා. අද ඉඩම් ඇමතිතුමත් පිරිසිදුයි, ඉඩම් අමාත්‍යංශයත් පිරිසිදුයි, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවත් පිරිසිදුයි. අපට අද ඒ චෝදනා කිසිවක් අහන්න ලැබෙන්නේ නැහැ. කිසි කෙනෙක් ඇවිල්ලා අපට කියන්නේ නැහැ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෝ ඉඩම් අමාත්‍යංශයෙන් සම්බන්ධ කිසිදු ආයතනයක් දූෂිතයි
මහජනයා පෙළන හිරිහැරයට ලක් කරන ආයතනයක් කියලා. මම සූති කරන්න කැමතියි මගේ දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙක් ඇටට ගායන්ත කරුණාතිලක මැතිතුමාට ඔබතුමා හැමදාම වගේම දේශපාලනයේ දෑත පිරිසිදුව තියාගන්න කෙනෙක් ඇටියට අපේ දිස්ත්‍රික්කයේ සමස්ත රටේ ගෞරවයට පත් වෙච්ච කෙනෙක් විදියට මේ ඉඩම් අමාත්‍යංශ ඉතා හොඳින් මෙහෙවමින් දිවාරය නොබලා වෙහෙසමින් මේ කටයුතු ඉදිරියට දියත් කරන එක ගැන අපි හිතනු ඉදිරි කාලෙදී බොහොම කෙටි කාලයක් ඇතුළත සින්නක්කර අයිති ලබා දීමේ පනත මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කළා. ඒ ජනතාව බලාපොරොත්තු වෙච්ච සහ අපි පහුගිය මහමැතිවරණයේදී දීපු ඒ ජනතාව වෙත දුන්නු පොරොන්දුව මැතිවරණ පොරොන්දුව ඉටු කරන්න අපට කඩිනම්ම හැකියාව ලැබෙයි කියලා
විශ්වාස කරනවා. කරුමන්තිතුමා මිනිත්තු දෙකක් විතර තියෙනවා.
ඒ නිසා ගරු සභාපතිතුමනි මම විශේෂයෙන් අපේ ඉඩම් ඇමතිතුමාගෙන් ඉල්ලන්න කැමති. අද ගරු ඇමතිතුමනි අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉඩම් අවශ්‍ය උදවියට ඉඩම් කච්චේරි පවත්වල විශාල නාම ලේඛනයක් තියෙනවා. වසර ගණනාවකින් බොහෝ තැන්වල ඉඩම් ලබා දීලා නැහැ බොහෝ දෙනෙකුට. ඔබතුමා යම් යම් විදිහක උත්සාහයක් අරගෙන යනවා මම දන්නවා. ඒ පිළිබඳ විශ්වාසයක් අපට තියෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරන මේ අතරේ අපේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සමගත් සාකච්ඡා කළා. අපේ ප්‍රදේශවල තියෙනවා නිසරු ඉඩම් වගා කරගන්න නොහැකි වෙච්ච වැවිලි සමාගම් වලට අයිති ඉඩම්. ඒ ඉඩම් යම් ප්‍රමාණයක් ඒ වැවිලි සමාගම් වලට අලාභයක් සිදු නොවන විදිහට රටේ අපේ ජාතික නිෂ්පාදිතයට හානියක් නොවන විදිහට නිසරු ඉඩම් යම් ප්‍රමාණයක් නිදහස් කරගන්න මැදිහත් වෙලා ඉක්මනින්ම අපේ ඉඩම් ඉල්ලුම් කරන ජනතාවට බෙදලා දෙන්නත් ඔබතුමා වැඩපිළිලක් සකස් කරයි කියන විශ්වාසය අපි තුල තියෙනවා. ඒ නිසා මම මගේ වෙලාව ඉක්ුත් වෙලා තිබෙනවා කියන මේ සංඥාව මූලාසනෙන් ලැබෙන නිසා ගරු ඉඩම් ඇමතිතුමනි මම ඔබතුමාට නැවතත් සුබපතමි. මේ අමාත්‍යංශ කෙටි කාලයකදී අපි දන්නවා විශාල අභියෝග කරදර වලට මුහුණ දෙන්න වෙන අමාත්‍යංශයක්, ගැටළු වලට මුහුණ දෙන්න වෙන අමාත්‍යංශයක්. අද ඉඩම් ඔප්පු ලබා දීමේ යම්කිසි ප්‍රමාදයක් තියෙනවා නම් ඒ ප්‍රමාදයට හේතු වෙලා තියෙන්නේ මේ සුළු තක්සේරු මුදල සමහර ජනතාව සමහර උදවිය නොමග යවලා මේවා රජයට මුදල් ගෙවන්න ඕනේ නැහැ ආදී වශයෙන් යම්කිසි නොමග යවීම කළා. ජනතාව මේ මුදල් ගෙවීමේ ප්‍රමාදයක් තියෙන කරු ඇමතුමනි. ඒ ප්‍රමාදයේ හේතුව නිසා මිසක අමාත්‍යංශයේ පැත්තෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පැත්තෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුව පැත්තෙන් කිසිදු ප්‍රමාදයක් සිදු වෙලා නැහැ. ඒ නිලධාරීන් හැම විටකම තමන්ගේ කාර්යභාරය ඔබතුමාගේ නියමයේ මත ඉටු කරන්න යොහුසුලුව ක්‍රියාත්මක කළ තියෙනවා. ඒ නිසා මම සුබවාදී බලාපොරොත්තු තියාගන්න පුළුවන් අමාත්‍යංශයක් විදියට අද මේ සභාවෙත් පේන්න තියෙන ඔබතුමාට කවුරුත් දෝෂාරෝපණය කරන කෙනෙක් නැහැ, ප්‍රශංසාවක් කරන කෙනෙක් මිසක. ඒ නිසා අපිට ආඩම්බරයක් එවැනි තත්ත්වයක් මේ අමාත්‍යංශ ගොඩනගා ගැනීම ගැන ඉදිරි අවුරුද්දක එකහමාරක වගේ කාලයකදී මේ රටේ ජනතාව බලාපොරොත්තු වූ ඉලක්කයට අපේ රජය බලාපොරොත්තු වෙන ඉලක්කයට මේ අමාත්‍යංශය ගෙන යන සියලු ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම කතා නිමාවට පත් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු දාශරි ජයසේකර මහතුමා.
ගරු මුලාසන මන්ත්‍රීතුමනි මම ස්තුතිවන්ත වෙනවා. අද විශේෂයෙන්ම වැදගත් අමාත්‍යංශ කීපයක් සාකච්ඡාවට භාජනය වෙන දිනය. විශේෂයෙන්ම අපේ ඉඩම් අමාත්‍යතුමා කරපු ක්‍රියාමාර්ග පිළිබඳව මම හිතන්නේ එතුමා කාරණා ගණනාවක් ඉදිරිපත් කරා. මම ස්තුතිවන්ත වෙනවා. විශාල මාන්සියක් වෙලා එතුමා මේ අවශ්‍ය කරන කටයුතු ටිකට ශක්තිය දීලා තිබෙනවා. ඒ වගේම එතුමා කවුරුත් එක රණ්ඩු වෙන්නේ නැතිනම් ඉතින් කවුරුත් බයින්නේ නැහැ, ඒක වෙනම කාරණයක්. ඒ නිසා මම හිතන්නේ ගාන්ත කරුණාතිලක මහත්මයාට මම කියන්න කැමතියි ඔබතුමාගේ ක්‍රියාදාමයේ තුල තවත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව. මොකද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මම ඔබතුමාට වෙනමත් මේක කතා කරලා තිබුණා. අපේ දිස්ත්‍රික්කේ විශාල ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා. විශේෂයෙන්ම කුලියපිටියේ ඒ කාලේ සමරසිංහ මහත්තයා ඉන්න කාලේ විශාල ඉඩම් ප්‍රමාණයක් දුන්නා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන්. ඒ වගේම අපේ ප්‍රදේශවල කුරුණෑගල දිස්ත්‍රික්ක ගැන මම ඔබතුමාට මේ විශේෂයෙන් කියන්නේ මම දැයට කිරුල සමයේ ඇතරම ඒ කාලේ අපිට පුළුවන්කම ලැබුණා රුපියල් 1000ක් දක්වා අඩු කරලා ඒ අදාළ ගෙවීම් ටික කරන්න. මොකද දැන් විශාල අර්බුදයක් තියෙනවා. ඒ පුද්ගලයින්ට තමන්ට තියෙන පර්චේස් 15ට රමාල්ලාට රුපියල් 5000 ගානේ විතර ගාණක් ඔබතුමාට මතකයි. මම ඔබතුමාට මේ සම්බන්ධව කතා කරා. විශාල මුදලක් ඔවුන්ට ගෙවන්න සිද්ධලා තිනවා. අද වෙලා තියෙන තත්ත්වය තමයි ඔවුන් ඊටාම දරිද්‍රතාවයෙන් පෙළෙන කාලවක වුණා. ඒ නිසාම ඔවුන්ට ඉඩම් ඔප්පුව ලබා ගැනීමේ හැකියාව තවමත් මේ වනතුරුත් ලැබිලා නැති තත්වයක් තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් විශේෂයෙන් ඉල්ලනවා කරුණා කරලා මේ ක්‍රියාමාර්ගය හරියට අරගන්න විශේෂයෙන්ම කුරුණෑ දිස්ත්‍රික්කයේ ගැන ඔබතුමාට මම ඉල්ලන්න කැමතියි. ඉඩම් ප්‍රසංස්කරණ කොමිසම සභාවේ සභාපතිතුමත් එක්කත් සාකච්ඡා කරන්න. ඒ වගේම දිස්ත්‍රික් ඉඩම් ප්‍රසංස්කරණ කොමිසම සභාව අධ්‍යක්ෂකතුමන්ලත් එක්කත් මම සාකච්ඡා කරා. වෙලා තියෙන්නේ මෙහෙන් හදලා බලු ටික ඇරියට කොළඹ විශාල තව ප්‍රමාණයක් හිර වෙලා තියෙනවා. ඉතින් මම විශේෂයෙන් ඉල්ලනවා මේ ප්‍රදේශවල මම ඔබතුමාට ලයිස්ට් පිටින් දෙන්නම්. වෙලා තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරලා අවශ්‍ය තීරණ ගන්න. මම කියන්නේ මේක තව ටිකක් අඩු කරලා අඩුම තරමේ අපි වැඩ පිළ සකස් කරාම හිතන 94ට කලින් කියලා අඩුම තරමේ ඩේට්ස් එක දාලා හදා ගන්න පුළුවන් නම් කරන්න දෙයක් නැහැ. මේක මේ ටිකක් නීති විමර්ශෙන් ප්‍රශ්නයක් තිබුණත් අර අහිංසක මිනිස්සු ගැන හිතලා ගන්න තියෙන තීන්දුවක් විදිහට මම හිතන්නේ. ඒ නිසා ඒ පිළිබඳව අවශ්‍ය කර පියවර ගන්න කියලා. අපි හරින් ප්‍රාන්ත මැතිතුමා මෙතන හිටියේ නැති වුණත් මම හිතන්නේ එතුමා බාර අරගෙන තමන්ගේ අමාත්‍යංශය ඒ ක්‍රියාමාර්ග ටික ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යනවා. මම කියන්න කැමතියි මම ඉන්න කාල වකවානුවේ මම ආරම්භ කරපු ගණනාවක් වැඩපිළිවෙළ තිබුණා. නමුත් මට පස්සේ හිටපු අමාත්‍යවරයා මගේ සහෝදරයෙක්. නමුත් ප්‍රශ්නේ වුණේ එතුමාගේ වැරද්දක් නෙවෙයි. මේ ක්‍රියාදාමය තුළ අද වෙනකොට මේ ආණ්ඩුවේ ශේෂපත්‍රය ගත්තම ක්‍රීඩා අමාත්‍යාංශයේ ලැබිලා තියෙන මුදල් සම්බන්ධව ගත්තොත් මිලියන 5425ක් ලැබුණ මුදලින් අත් වශයෙන් වැඩපිළිවෙළ සකස් වෙලා තියෙන්නේ කැපිටල් බජට් එකෙන් සම්පූර්ණයෙන් ගියා තියෙන මිලියන 2363ක් පමණයි. ඒ වගේම රිකරන්ට් එකෙන් 1402ක්. එකෙන් 1625ක් තිබුණේ රිකරන්ට් එකට. නමුත් අත් වශයෙන් ගත්තම මේ අමාත්‍යාංශවල ප්‍රධාන අර්බුදය මුලසරණ මන්ත්‍රීතුමනි මම ඒකයි මුලින්දලම මේක කියන්නේ 100.30.5.9ක් මේ ක්‍රීඩා අමාත්‍යාංශය පමණක් වැය කරලා නැහැ 2018 අවසන් වෙනකොට. ඒකේ හේතුව ඔබතුමත් දන්නවා. මං හිතන්නේ ඔබතුමා බේස්බෝල් අපේ සභාපතිතුමා ඉතාම හොඳ වැඩ කොටසක් කරපු කෙනෙක්. මම ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒ වගේම හරින් ප්‍රාදමත්තුමා ඉන්නවා මෙතන. මේ මම කියන්න කැමති අත වශයෙන් 30.59ක්. ඒ කියන්නේ 131ක් ආපහු පාණ්ඩාගාරයට ගිහිල්ලා තියෙනවා. මේකදී මම කියන්න කැමති හරින් ප්‍රාන්ත මැතිතුමාට නෙමෙයි මේ දෝෂාරෝපණය තියෙන්නේ. මොකද මේක හිටිය ලේකම්වරයා මේ අපේ ෆයිස මැතිතුමාටත් මම මේ මෙදිනුත් හම්බෙලා මං කිව්වා. අද නම් මම මේක කියනවා. මොකද මම සාමාන්‍යයෙන් මගේ ක්‍රීඩා අමාත්‍යංශ විදියට ආපහු හිටපු කෙනෙක් ගැන මම වාමන්නේ විවේචනය කරන්නේ නැහැ. ඔබතුමා කරන දේවල් වලත් මම කියන දේ හිමිට කොල්ලක් දාලා කියනවා මිසක ප්‍රසිද්ධියේ මම ඒක කරන්නේ නැහැ. ඒක මගේ සාමාන්‍ය සම්ප්‍රදායයි. මොකද ඒක මොකද ඔබතුමාටත් මතයක් තියෙනවා. ඔබතුමාටත් වැඩපිළිලක් තියෙනවා. ඒ වැඩපිළිවෙලදී යම් යම් කාරණා පැහැදලා දෙන එක අපේ යුතුයකමක් වුණාට ඊටාම අර අර්ජුන රණතුංග මහත්තයා වගේ අහතට වුණ හැම එකකටම ගහන වැඩි මම කරන්නේ නැහැ. ඒ නිසා මම කියන්න කැමතියි මේ මිලියන රුපියල් මිලියන 3400ක් අපි එදා ඇත්තටම මම මංගල සමරේ වැත්තුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. එතුමත් එක්ක අපි සාකච්ඡාවක් කරා ඊට කලින් ගිහිල්ලා කරලා අපි කිව්වා අපිට 2021 තියෙනවා දකුණු ආසියානු ක්‍රීඩා උළෙල. මං කව මට කරුණා කරලා මේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දියගම හදන්න දෙන්න. ඒකට අපි විශාල ප්ලෑන් එකක් ඉදිරිපත් කරා. ඔබතුමා දන්නවා බේස්බෝල් ක්‍රීඩා පිටියක් දැන් කඩා වැටලා තියෙන බොහොම අමාරු එකක් දුවන්නේ. එතුමාලා කිව්වා අපි ඒක අපිට බාර දෙන්න අපි ඒක අඩුම තරමේ දුවන්නම් කීයක් හරි හොයාගෙන කියලා. ඉතින් එතන විශාල අර්බුදයක් තියෙනවා. ඒ නිසා මිලියන 3400ක් එක අයවැයකින් මං හිතන්නේ අයවැය කතාවෙන් ගත්ත ඉතිහාසයක් තියෙනවා නම් මං හිතන්නේ මම ඒකට සන්තෝෂ වෙනවා. මංගල සමරණවත් වඩත් මම ස්තුතිවන්ත වෙනවා. හැබැයි මේ මුදල් ටික අරගෙන ඔබතුමාලට කියන්න විශේෂයෙන්ම දෙසැම්බර් මාසේ දැන් අද මේ සම්මතේ දවසේ අද හවස මම ගිහින් ඉඳගත්තා. දැන් අද අපේ අයවැය සම්මත වෙනවා මේ ක්‍රීඩා අමාත්‍යාංශය. අද හවස මං ගිහින් නිලධාරින් එක්ක ඉඳගත්තා හරින් ප්‍රාන්ත මැතිතුමා. ඉඳගෙන මං ඒගොල්ලන්ට කිව්වා දැන් වහාම ටෙන්ඩර් කෝල් කරන්න. දෙසැම්බර් මාසේ මම පටන් ගත්තා අපි. පටන් අරගෙන අප්‍රේල් වෙනකොට සම්පූර්ණයෙන් ටෙන්ඩර් කෝල් කරලා ඉවර කළා. කාට දෙනවද මම දන්නේ නැහැ. මං ඒකට මැදිහත් උනේ නැහැ. හැබැයි නිවැරදි විදිහට ටෙන්ඩර්ස් එක ගියා. ගිහිල්ලා ඉදිකිරීම් ටික කරන්න ඔන්න මෙන්න කියලා තියෙන වැඩවිල්ල අවසන් වෙනකොට තමයි මම පෙබරවාරි අප්‍රේල් 4 ඇමති ධුරයෙන් ඉල්ලා අස්සලා විපක්ෂයට ආවේ. එදා ඉඳලා මම ඔබතුමාලට කියන්න මේ සියලුම ටෙන්ඩර් සම්පූර්ණයෙන් අහෝසි කෙරුවා. මිලියන 1200ක් ගත්තා. සුගද්දා ස්ටේඩියම් එකේ විශාල අර්බුදයක් තියෙනවා. ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඔබතුමා මං හිතන්නේ ගිහිල්ලා බලලා ඇති. ඒකේ තියෙන අර්බුද ටික හදාගන්න. ඒ විතරක් නෙමෙයි සුගතාංශ ට්‍රැක් එක යන ගිය පතරවල ගිය කෑලි දෙක තුනක් අල්ලගෙන ඒකේ ගෙවීම් සම්පූර්ණයෙන් නතර කරා. අදත් කිසිම ප්‍රශ්නයක් නැහැ සුගතාංශ ස්ටේඩියම් එකේ ට්‍රැක් එක ගැන. ඔය අර දම්ම වගේ බුබුලු ඇවිල්ලත් නැහැ කිසිම දෙයක් නැහැ හැබැයි ඒගොල්ලන්ට ගරන්ටි එකකුත් දීලා අපි ඒ විතරක් නෙමේ මම කියව ඉන්ෂුරන්ස් එකකුත් දෙන්න කියලා ඒක තමයි හදාගත්ත වැඩපිළිවෙල හැබැයි අවසානයේ මොකද කරේ මේ පත්‍රයක දීක ගිය කෑල්ලක් අල්ලගෙන මේ ලේකම්වරය ඇමතුමාවට කතා කරලා කියලා මේ ගෙවීම් ටිකක් නතර කරලා අර මිනිස්සු ටිකක් විනාශ කරලා දැම්මා සුගද්දාස ස්ටේඩියම් එක හදන්න තිබිච්ච සල්ලි ටික ආපහු ගියා මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ හදන්න තිබිච්ච සල්ලි ටික ආපහු ගියා වෙලාවට යන්තම් අර සින්තටික් ට්‍රැක් එකට අවශ්‍ය කරන වැඩ පිළි දුන්නා මං හිතන්නේ ඒකේ පොඩි පොඩි අඩුපාඩු වගේක් තිබුණා ඔවුන්ට මං කතා කරලා ගෙනල්ලත් කිව්වා වැඩ පරක්කුයි කියලා එතෙන්ට ඔවුන්ට අවශ්‍ය කරන අනිත් වැඩ පිළි සියල්ල හදලා ඒකට පැවිලියන් එකක් ගහලා තිබුණා මහා අවුවේ මිනිස්සු හිටියේ මේවා සියල්ල හදන්න කරන වැඩ පිළි හැදුවා හැබැයි සල්ලි ටික ආපහු ගියා ටැලන්ට් ඩෙන්ටිෆිකේෂන් මා ඔබතුමාට කියන්න මා ඔබතුමා හොඳ ක්‍රීඩකයෙක් නිසා අපි මේ රටේ තියෙන පාසල් 10000න් දරුවෝ තෝරගෙන 275000 දරුවෝ තෝරගෙන ඒ දරුවෝ ටික තෝරලා ඒ දරුවන්ගෙන් හැම කොට්ටාස කාර්යාලයකම කොට්ටාස දෙනවා 316ක් මේ කොට්ටාස 316ට අපි වෙනම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කරලා ඒ කොට්ටාස 16 පාසල් 316ට අවශ්‍ය කරන බඩු ටික ලෑස්ති කරලා ඒ පළාත්වලට ඔක්කොම බඩු ටික බෙදලා ඉතුරු බඩු ටික තිබුණා මට බෙදා ගන්න හම්බුනේ නැහැ ඒ බඩු ටික මොකද කරේ අර 316 පාසල් වලට දෙන්න තිබිච්ච බඩු ටික මේ වෙන වෙන දිස්ත්‍රික්ක වලට බෙදලා දැම්මා ඇත්ත වශයෙන්ම ටැලන්ට් ඩෙන්ටිෆිකේෂන් කියන එක අපි පටන් ගත්තේ ඉතාම හොඳ වැඩපිළිවෙලක් සහිතව මේක පටන් අරගෙන මේකේ ක්‍රියාදාමයන් සම්පූර්ණ අවසන් කළා මේ මේක කරෙත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරෙත් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා අධ්‍යාපන අමාත්‍යාංශ සුනිල් ජයවර්ධනතුමා ඒ කාලේ හිටපු සුනිල් ලෙට්ටිආරච්චි මහත්මයා ගොඩක් උදව් කරා අපිට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපේ අමාත්‍යතුමා අපේ අග්‍රි රාජකාරිය සම්මත්තමත් එක්ක එකතු වෙලා තමයි අපි මේක කරේ මොකද මෙතන විශාල රණ්ඩුවක් තිබුණා මොකද මේ ක්‍රීඩාව බෙදා ගැනීම සම්බන්ධව ඉතින් ඒ නිසා නමුත් මම කිව්වා නෑ අකිලි රාජකාරියෝ සම්මාත්‍යගේ ක්‍රීඩා වලට පාසල් ක්‍රීඩා වලට මම අත ගන්න නැහැ. හැබැයි අපි උදව් කරන්න මේක ක්‍රියාත්මක කරන්න කියලා ඇත්ත වශයෙන්ම මම නම් විශ්වාස කරන්නේ ගරු මන්ත්‍රීතුමනි අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යාංශය කියලා වෙනම දෙන්න ඕන කාට හරි එක්කෙනෙකුට. නැත්තම් මේක කරන්න හම්බෙන්නේ නැහැ. මේක තමයි තියෙන ප්‍රශ්නේ. මොකද හේතුව මේ ක්‍රීඩාව ගත්තම අධ්‍යාපන ඇමති ක්‍රීඩාව කරන්න දෙන්නේ නැහැ. මේ අකිලි රාජකාරියෝ සම්මාත්‍යගේ නෙමෙයි මම මේ කියන්නේ. අධ්‍යාපන ඇමතිතුමා කැමති නැහැ. මොකද අමාත්‍යාංශ කට්ටිය වෙන විදියකට ඒකේ අයිති අරගෙන ඉන්නේ. ඒ නිසා මේ වගේ තත්ත්වයක් තිබුණා ඒත් මේ ප්‍රශ්න දීදිත් අපි ඒක හැදුවා හැබැයි මම ඔබතුමාට ගෞරවයෙන් කියන්න කැමතියි කරුණාකරලා වහාම ගෙන්නන්න මේ ටැලන්ට් ඩෙන්ටිෆිකේෂන් වැඩේ මේක කරලා දැන් අවසාන කොටස තියෙනවා හැබැයි ඒක දැන් සම්පූර්ණයෙන් කඩාවැටලා තියෙනවා චෙක් කරලා බලන්න මොන ඉස්කෝල වලටද මොන පාසල් වලටද මේ බඩු ටික ගියේ නැති කියලා ඒ කියන්නේ අපි කුඳු පණිනේවා ওই කුඩා පොඩි බඩු ටික සියල්ලම වෙනම පැක් එකක් හදලා දුන්නා ඒ ඒ පාසල් වලට පාසල් 316ක් ඒකේ ඉන්න විදුහල්පතිවරු ගෙනල්ලා අපි ඔවුන්ට වෙනම තිබ්බා සාකච්ඡාවක් තියලා ඔවුන්ට කිව්වා මෙන්න මේ ටික කරන්න කියලා. හැබැයි දැන් ඒක ඔබතුමා ඒක කවුරු හරි කියලා නැතුව ඇති මම හිතන්නේ කරුණාකරලා මේක පටන් ගන්න මේක තාම වැදගත් වැඩපිළිල. ඒක අපි කරා නම් මේ ක්‍රියාදාමය අවසන් වෙනවා. ඊළඟට අපි බැලුවා එක එක නිලවරණ ටික අපි බැලුවා කතා කරලා. නිලවරණ වල විශාල අර්බුදයක් තිබුණා. මොකද ඒගොල්ලෝ අවුරුදු ගණනාවකින් මට මතකයි නෙට්බෝල් සංගමයේ අවුරුදු 4-6කින් විතර ඉදිරිපත් කළා තිබුණ නැහැ වැඩපිළිලක් ඒගොල්ලන්ගේ ඔඩිට් රිපෝර්ට්ස් ඉදිරිපත් කළා තිබුණ නැහැ. මේ සියල්ල අපි එකින් එක සුද්ධ කරා. සුද්ධ කරලා ගෙනල්ලා නිවැරදි විදිහට මේ නිලවරණ ටික තියන්න අවශ්‍ය කරන කටයුතු ටික කරා. ඒ නිසා ඒ ක්‍රියාදාමයේ යනකොට තමයි සමහර තැන්වල ප්‍රශ්න ආවේ. දැන් මේ ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රශ්නේ ආවේ. ඇවිල්ලා ඇත්තටම ඒගොල්ලන්ටත් සංවිධාන 59කට දෙනකොට ක්‍රිකට් බෝඩ් එකටත් දුන්නා නම් බාලක මණ්ඩලයට ඡන්දෙ තියන්න මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. 59කට දෙනවා සංගම් 59කට ක්‍රිකට් බෝඩ් එක හැර අනිත් ඒවට ඔඩිට් රිපෝර්ට්ස් කමන්නේ නැතුනට කමන්නේ මේක කල් දාන්න කියලා. හැබැයි අරගේ තියාගන්නවා මොකද ඒකේ කොම්පිටන්ට් ඔතොරිටි කෙනෙක් පත් කර ගැනීමට උවමනා නිසා. සම්පූර්ණ වැරදි මේක. ඒ නිසා මේකෙන් සිද්ධ වුණේ ශ්‍රී ලංකාවට අපිට අපකීර්තියක් ඇති වුණා. ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලයේ අපේ තිබිච්ච අර සමාජිකත්වය අහෝසි වුණා. ඔබ්සර්වර් කෙනෙක් විදිහට පත් වුණා. දැන් යන්තම් ඔබතුමා ඒකට ඇවිල්ලා දෙයනේ කියලා ඒ ලේකම් ගියයින් පස්සේ ඒ වැඩපිළිවෙල අවසන් කරා. ඉතින් මම කියන්න කැමති විශේෂයෙන්ම මට අපිට නගන චෝදනාව ඔබතුමාටත් දැන් ඊළාට චෝදනාව නගයි ඕක මොකද ක්‍රිකට් පාලක මණ්ඩලේ පත් වෙන්නේ ඡන්දෙන් ඉතින් මේ මේ ක්‍රිකට් පාලක මණ්ඩලේ ඡන්දෙන් පත් වෙන එකට මම අත ගැහුවේ නැහැ මේකට ඔය සියලු දෙනාම ඉල්ලුවා ඔය ලොක්කො ටික ඔක්කොම ඉල්ලනවා මේකට කරන්න දෙයක් නැහැ අපි මැරෙන්න දෙයකට හැබැයි අපි කාටවත් මම තිලංග සුමති පාල මහත්තයාටවත් අර්ජුන් රණතුංග මහත්තයාටවත් ජයන්ත ධර්මදාස මහත්තයාටවත් තුන් දෙනාට මම සපෝට් කරන්නේ නැහැ මම කිව්වා ඡන්දෙ තියන්න අවුරුදු 8කට පස්සේ අවුරුදු 8ක් මේ රටේ පාලක මණ්ඩල නැතුව දිව්වේ. එහෙම දූපෙකක් තමයි අපි යහපාලන හඬුවක් ඇවිල්ලා පළවෙනි වතාවට අපේ හිටපු අගමැතිතුමාගිටුත් මම බැනුම් අහගෙන එතුමත් එක්කත් විශාල රණ්ඩුවක් ගියා ටෙලිෆෝන් දුරකථන සංවාදයක් ගියා මාත් එක්ක එතුමා. ගිහිල්ලා
එදවා මට කිව්වා ඉන්ටර්නින් කමිටියක් දාන්න කියලා. මං කිව්වා ඉන්ටර්නින් කමිටිය දාන්න නෑ සර් කියලා. දාලා මම ඒ ඡන්දෙ තිබ්බා. ඒ ඡන්දෙ තිබ්බ එක තමයි අන්තිමටම වැරද්ද උනේ මට. මොකද හේතුව මම කාට හරි සපෝට් කරනවා. මට කාටවත් සපෝට් කරන්න උමනා නැහැ.
කරු වැමතුමා මිනිත්තු දෙකක් තියෙනවා. තව හැබැයි මිනිත්තු දෙකක් මුල් ආසනේ දෙන්න පුළුවන්.
හරි. ඒ නිසා බොහොම සූදීන්. ඒ නිසා මං හිතන්නේ ඒ ක්‍රිකට් පහලක මණ්ඩලයේ දැන් ඇතිලා තියෙන තත්ත්වය තමයි ඊළඟට ඔබතුමාටත් ඕකේනවා. ඕකට ඒගොල්ලන්ට කැමතිව නොකරපුවාම ප්‍රශ්න එනවා. දැන් මහේල ජයවර්ධන මැතිතුමත් ඒ වගේම සංඝකාර මැතිතුමත් ඒ වගේම අනුර දෙනකොන් මැතිතුමා ඒ වගේම අපේ කීප දෙනෙක් අපිට අවශ්‍ය කරන අපේ විශේෂයෙන් අපේ අමරසේකර මැතිතුමා එකතු වෙලා හොඳ වැඩපිළිවෙලක් හදලා දුන්නා. මම ඔබතුමාට කියන්නේ ඔය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඔක දාන්න යන්න එපා. ඔක ගේන්න පාර්ලිමේන්තුවට. අපි අත් දෙකම උස්සන්න. ගෙනල්ලා නිවැරදි විදිහට මේක කියන්නේ මේ ඡන්දේ දිනන පරදින එක නෙමෙයි. මේගොල්ලන්ට සමහර කට්ටිය තියෙන ඡන්දේ සමහර කට්ටියක් දිනන ඉඳ ඒක නැති කරන්න විනා වැඩපිළිවෙළක් කියන්නේ. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ අපි ප්‍රොවින්ෂියල් ක්‍රිකට් එක ගහනවා නම් ප්‍රොවින්ෂියල් ක්‍රිකට් එක දැන් හදලා තියෙනවා අත්‍තරම ඊළඟ සුබතුමාල මහත්තයා කාලේ ප්‍රොවින්ස් හතරකට බෙදලා අපි කිව්වේ එක පහකට බෙදන්න. මයිලජාදර මැතිතුමා කිව්වා මේකේ ක්ලබ්ස් ගන්න අඩු කරන්න කියලා. ක්ලබ්ස් ගන්න අඩු කරලා වැඩපිළිවෙළක් අත්‍තරම හැදුවා. ඒකට ගොඩක් කැමතිලා තිබුණේ. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න හදනකොට ප්‍රශ්න ගන්නාවක් ආවා. ඉතින් ඒක ක්‍රියාත්මක නොකිරීම තුළ දෑසිරි ජයසේකරට හම්බෙන්නේ දෑසිරි ජයසේකර තිලංග සුමුදුබාලගේ මේ වැඩපිළිවෙලට සහයෝග දෙන කෙනෙක් කියලා. මට ඒක උමනාවක් නෑ. තිලංග සුමුදුබාල මහත්තයා සහ මා අතර අපේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට අපේ අතර තියෙන සම්බන්ධතාවය වෙනයි. නමුත් ක්‍රිකට් වල තිලංග සුමුදුබාල මහත්තයා විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ වගේම එතුමාටින් වැරදි සිද්ධ වෙලා තිනවා. අපි නැහැ කියන්නේ නෑ. වැරදි අඩුපාඩු තියෙන අය ඕන තරම් ඉන්නවා. ඒ නිසා පුද්ගලික වල්ලගෙන මේ වැඩේ කරන්න යන්න එපයි කියන කාරණේ මම කියන්නේ. අනිත් කාරණේ තමයි ඔබතුමාට මම විශේෂයෙන්ම කියන්නේ බලන්න දැන් මේ අවුරුද්දේ වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය දැන් මදි. දැන් අර බර්නාඩ් අලු විහාරයේ එකේ මිලියන 300යි. මම මාතලේ අලු විහාරය මම ඔබතුමාට කියන්නේ පෞගේ කාලේ කරපු විනාශය මේ මට වේදනාවක් තියෙන වෙන එකක් නෙමෙයි. මාතලේ ඔබතුමා දන්නවා හොකි ක්‍රීඩා පිටිය. අවුරුදු ගාණක් විනාශ වෙලා තිබිච්ච මිලියන 100ක් දාලා ඒකට අවශ්‍ය කරන වැඩ පිළ පටන් ගත්තා. මොකද්ද කරේ මගෙන් ගියයින් පස්සේ? මේක සම්පූර්ණයෙන් නතර කරා මේ ටෙන්ඩර් එක. නතර කළා සල්ලි ටික ආපහුගේ. මට වැඩක් නැහැ. මේක දුන්නද නැද්ද කියලා. වැඩේ තියෙන්නේ හොකි පිටිය තාමත් එහෙම්මම. ඊට පස්සේ බර්නාඩ් ඔලිවියර ක්‍රීඩාංගණයට මිලියන 300ක් අපි අරගෙන ඒක සල්ලි ටික දාලා හදාගෙන ගියා. ඒක දැන් කඩාවැටලා. රත්නපුරේ ක්‍රීඩා පිටියට සල්ලි ටික ගත්තා. ඒකට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අද මේ පාර වෙන් කරලා දීන්නේ ඇත්තටම මිලියන 300යි. ඒ මිලියන 300 දාලා තියෙන්නේ එක විශේෂයෙන්ම මල්ලි මාරච්චි ක්‍රීඩාංගණයටත් ඒ වගේම මේ බර්නාඩ් අලුවාරි ක්‍රීඩාංගණයට මම අහනවා එතකොට රත්නපුරේ ක්‍රීඩාංගණයට සල්ලි කොහෙන්ද අපි දෙන්නේ? ඈ නෑ ඒක දැන් මේවා කරලා තියෙන්නේ අපි ඒතර වතුර එන්නේ නැති වෙන විදිහට අපි හදලා තියෙන්නේ. ඔබතුමා ගිහලා බැලුවොත් හොඳයි මං හිතේ මං සම්පූර්ණ ඒක චෙක් කරා. මොකද වතුර එන ප්‍රමාණය සම්පූර්ණ නතර කරන්න වැඩ පිළිලකුත් අපි හදලා තියෙන්නේ. මම හිතන ඔක වෙන ප්‍රශ්නයක් තියෙන අපි දින කතා කරොත් හොඳයි කියලා මං හිතනවා. ඒ වගේම මට හිතාගන්න මේ ඔලිම්පික් අරමුදල තර කරන්න සල්ලි දාන්නේ මොකටද කියලා ආණ්ඩුවේ මම දන්නේ කවුද මේ 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 යෝජනා දුන්නේ කියලා. ඔබතුමාගේ යෝජනාවක් නෙමෙයි මං හිතන්නේ. දැන් ඔබතුමා අපේ දන්නවා අපේ මුලාසන මන්ත්‍රීතුමනි අපේ මයන්ත දිසානායක මැතිතුමා දන්නවා මලල ක්‍රීඩා වොලිබෝල් ටේබල් ටෙනිස් වලට ශක්තිමත් ඒ ක්‍රීඩා ශක්තිමත් කිරීම තමයි සඳහා ඔලිම්පික් කරමුදල තර කරා. ඔලිම්පික් කරමුදල තර කරන්න ඕනේ නැහැ. ඔලිම්පිකට ඕන තරම් සල්ලි එනවා. මේ සල්ලි ටික ගන්න දෙමුනේ ඇත්තටම ක්‍රීඩා අමාත්‍යාංශයට. අරගෙන මේ වැඩ
පිළිකරනනම්
හරි. එදා තායක විනාඩියක් මම අරගෙන කියන්න කැමතියි. විශේෂයෙන්ම ඔබතුමාට දැන් තියෙන විශාලම අර්බුදයක් තමයි අද වෙනකොට පැරා ක්‍රීඩකයන්ට ආසියානු ගියාට සල්ලි දීලා නැහැ. ඒ අයගේ තියෙන දක්ෂතා මත සල්ලි ටික දුන්නා අපි සාමාන්‍යයෙන් අරමුදල් ටික. දැන් ඒ අරමුදල් ටික දෙන්න බෑ. මොකද හේතුව ක්‍රීඩා අරමුදලට අද එන සල්ලි ටික අඩු වෙලා තියෙනවා. මිලියන 80ක ඩිපොසිට් එකක් තිබුණා. අපි මේ ඩිපොසිට් එක තියාගෙන තමයි දිව්වේ වැඩේ. මිලියන 40ක් හැමදාම හැම අවුරුද්දකම අපිට හැමදාම ආවා සාමාන්‍යයෙන් ජාතික ලොතරැයි මණ්ඩලෙන් සම්මර්ධන ලොතරැයි මණ්ඩලෙන්. නමුත් මේ සල්ලි ටික දැන් එන්නේ නැහැ. මොකද ලොතරැයි කඩාවැටලා තියෙන විකිණීම. ඒ නිසා මම හිතන්නේ මේ සල්ලි ටිකක් ඉල්ල ගන්න කරුණාකරලා. මොකද ඔබතුමාට අන්තිමටම බැනුම් අහන්න වෙන්නේ ටුවර් එකට සල්ලි දෙන්නේ නැහැ, අරකට සල්ලි දෙන්නේ නැහැ, මේකට සල්ලි දෙන්නේ නැහැ කියලා ඔබතුමාට තමයි අන්තිමටම බැනුම් අහන්න වෙන්නේ. ඒ නිසා කරුණාකරලා පළවෙනි කාරණේ මම එක කාරණයක් කරාම ඔබතුමාට ඒකත් කියන්න කැමති. විශේෂයෙන් විදේශ පුහුණු කරුවෝ ගැනලා අපි රී ඉන්ජිනියරින් ප්‍රොජෙක්ට් කියලා අපි පටන් ගත්තා. මිලියන 50ක් වලින් ගත්තා, ඊළඟට මිලියන 100ක් ගත්තා. දැන් මේක අඩු කරලා තියෙනවා මිලියන 10කට. මම දැක්කම මට කනගාටු වුණා. මොකද ඒකෙන් තමයි අපි පිටරට කට්ටිය ගෙනාවේ. අපේ මතකයි මහන්ත දිසානායක මැතිතුමාට අපි පිටරටින් කෙනෙක් ගියලා දුන්නා. අපිත් ගාණක් දුන්නා. අපි කිව්වා ඒගොල්ලන්ටත් දාන්න කියලා සංගමයටත්. එහෙම තමයි අපි රී ඉන්ජිනියරින් ප්‍රොජෙක්ට් එක හැදුවේ. ඉතින් මම හිතන්නේ ඒකට දැන් සල්ලි දීලා නැහැ. මේ රුපියල් මිලියන 10ක මම දැක්ක මේක දාලා තියෙනවා, මේ පොතේ දාලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔබතුමාගෙන් විශේෂයෙන් මේක යන්න කලින් ඉල්ලීමක් කරන්න අවසාන වෙන්න කලින් පොඩි සංශෝධනයක් කළා. ඔය මේ මේ අරකට දෙන මේ මේ ඔලිම්පික් එකට දෙන සල්ලි ටික කරුණාකරලා ඔබතුමාට පිටරට යන ක්‍රීඩකයන් ටිකට දෙන්නයි. රීඉන්ජිනියරින් ප්‍රොජෙක්ට් එකට කියන්නේ ලංකාවේ ඉන්න කෝචස්ලා පිටරට යවල ට්‍රේන් කරන්න අවශ්‍ය කරන මුදල් ටිකට සල්ලි ටිකක් දෙන්න කියලා නැත්තම් වෙන්නේ ඔබතුමාට එන කට්ටියට බෑ බෑ කියලා අරපුවාම ඊළඟට ඔබතුමාට බැනුම් ගන්න එනවා. ඒ නිසා මම හිතන්නේ ඒකත් කල්පනා කරන්න කියලා තිල්ලමි. ඔබතුමාට තවදුරටත් ශක්තිමත්ව මේ වැඩ කරන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මගේ වචන ස්වල්පව අවසන් කරමි. නා
ඕඩර් ප්ලීස්. කාර්ක සභාව දිවා භෝජනයේ සරහා එක වෙනකම් කතුබර. බොහොම ස්තුතියි.